සබ්බාසු සූත්‍රය කරන්නේ මා විසින් මෙසේ අසන ලදී. එක්කලක භාගතුන් වහන්සේ සවැද්දුවර සමීපයේ ජේතවන නම් වූ අනේබිඩු සිටුගේ ආරාමයේ වැඩවාසය කරන සේක. භාගතුන් වහන්සේ මහණෙනි කියා භික්ෂුන් නැමතුූ සේක. ඒ භික්ෂු වහන්සේයි භාගතුන් වහන්සේට පිළිවදන් ඇසූහ. භාගතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. මහන්නේ තොපට සියලු අසංවරයන් ආශ්‍රයන්ගේ සංවර කාරණය දේශනා කරන්න මේ ආසව. මනාකොට මෙනෙහි කරව දෙසෙමි වදාළ සේක. එසේය වහන්සේයි භික්ෂු භාගතුන් වහන්සේට පිළිවදන් ඇසූහ. භාගතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක. මහණනි, මම නුවණින් දන්නාහුට දක්නාහුට ආශ්‍රයන්ගේ ශේ කිරීම කියමි. නොදන්නාහුට නොදක්නාහුට නොකියමි. යලිදු මහණෙනි, කුමක් දන්නාහුට කුමක් දක්නාහුට ආශ්‍රවක්‍ය වේද? යෝනිසෝ මනසිකාරයේද අයනිසෝ මනසිකාරයේද දන්නාහුට දක්නාහුට ආශ්‍රවක්‍ය වේ? මහණෙනි, නුනෝනි මෙනෙහි කරන්නාහුට නූපන්නා වූ ආශ්‍රය උපදීත. උපන්නා වූ ආශ්‍රය වැඩෙත. මහණෙනි, නුනෙහිනි මෙනෙහි කරන්නාහුට නූපන්නා වූ ආශ්‍රය නූපදීත. උපන්නා වූ ආශ්‍රය ප්‍රහීන වේද? ඉතින් තථාගතයන් වහන්සේ මෙතන මේ දේශනා කරන්නේ මේ ආශ්‍රයන්ගේ සංවර කාරණිය කියන එක, රෙස්ට්‍රේන්ට් කියන එකයි. එතකොට මේකේ පෙන්නනවා මේ ආශ්‍රය ශ්‍රවීම කියන එක යෝනිසෝ මනසිකාරේ අයනිසෝ මනසිකාරේ ඒක අනුව තමයි මේක වෙන්නේ කියලා. ඉතින් ඕක තවදුරටත් බලන්න පුළුවන්. ඔය අවිද්‍යා සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය පෙන්නනවා මේ සතියෙන් තමයි සංවරය කියන එක ඇති වෙන්නේ. සංවරයෙන් තමයි අපිට මේ සතිය කියන එක ඇති වෙන්නේ. එතකොට සංවරය තියෙනවා නම් ත්‍රිවිධ සුචරිතය කියන එක ඇති වෙනවා. ත්‍රිවිධ සුචරිතයෙන් සතර සතිපට්ඨානිය කියන එක ඇති වෙනවා. ඒකෙන් සප්ත බොජ්ජංගේ, බොජ්ජංගේ විමුක්තිය කියන එක. එතකොට ඔය මේ අවිද්‍යා සූත්‍රයේ තිබෙනා වූ දේ තමයි මෙතන මේ සබ්බාසෝ සූත්‍රයේ ඒක පෙන්වලා දීලා තියෙන්නේ. ඒකේ කොටස දෙකම එකක් හැටියට අපිට පේනවා මේ විදිහට බලාගෙන ගියාම. එතකොට මේකේ ඊළඟට පෙන්නනවා මහණෙනි, දර්ශනීය පහකලිත ආශ්‍රව ඇත. ඊළඟට සති සංවරයෙන් පහකලිත ආශ්‍රයෝ තියෙන. ඥාන සංවර සංඛ්‍යාත ප්‍රත්‍යාවේක්ෂයෙන් ප්‍රතිසේවණයෙන් පහකලිත ආශ්‍රයෝ තියෙන. ශාන්ති සංවර සංඛ්‍යාත අදිවාසණයෙන් පහකලිත ආශ්‍රයෝ තියෙන. සීල සංවර සංඛ්‍යාත පරිවජ්ජණයෙන් පහකලිත ආශ්‍රයෝ තියෙන. විරිය සංකර සංඛ්‍යාත විනෝදනයෙන් පහකලිතෝ ආශ්‍රයෝ තියෙන. ඊළඟට පෙන්නනවා මේ බොජ්ජංග භාවනාවෙන් පහකලිතෝ ආශ්‍රයෝ තියෙනවා. හත් කාරණයක් පෙන්නනවා. දර්ශනයෙන් පහ වෙනවා, සංවරයෙන්, ප්‍රතිසේවණිය කියන්නේ යූස් කිරීම, ඊළඟට එන්ඩියුරන්ස් කියන්නේ ඉවසීම, ඒක තමයි අදිවාසණයෙන් කියලා කියන්නේ. ඊළඟට අවොයිඩන්ස් කියන එක තමයි මේ පරිවජ්ජණය කියලා කියන්නේ. ඊළඟට එලිමිනේෂන් කියලා කියනවා විනෝදනයෙන් පහක වීම. ඊළඟට බොජ්ජංගේ පහ කිරීම. මහණෙනි, දර්ශනයෙන් පහකලිත වූ ආශ්‍රය කවර දෙයක්? මහණෙනි, මේ ලෝකේ බුද්ධ ආදී ආර්යයන් නොදක්නා වූ, ආර්ය ධර්මයේ අදක්සු, ආර්ය ධර්මයේ නොහිපෙන්නා වූ බුද්ධ ආදී සත්පුරුෂයන් නොදක්නාසොලු. සත්පුරුෂ ධර්මයේ අදක්සු, සත්පුරු ධර්මයේ නොහිපුණු අශ්‍රෝතවත් පුතග්ජන තෙමින් මෙනෙහි කළ යුතු ධර්මයන් නොදනි. මෙනෙහි නොකළ යුතු ධර්මයන් නොදනි. මෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා, නොමනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා හේතෙමි. යම් ධර්මගෙනෙකු නොමනෙහි කළ යුත්තානම් ඒ ධර්මයන් මෙනෙහි කෙරේ. යම් ධර්මගෙනෙකු මෙනෙහි කළ යුත්තානම් ඒ ධර්මයන් මෙනෙහි නොකෙරේ. මහණෙනි, යම්කිසි ධර්මගෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මය කවරුද? මහණෙනි, යම් ධර්මගෙනෙකු මෙනෙහි කරන්නාහුට නූපන් කාමාශ්‍රය උපදීද? උපන් කාමාශ්‍රය වැඩේද? උපන් භවාශ්‍රය හෝ උපදීද? උපන් භවාශ්‍රය හෝ වැඩේද? නූපන් අවිද්‍යාශ්‍රය හෝ උපදීද? උපන් අවිද්‍යාශ්‍රය වැඩේද? යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මොහුගේ මෙනෙහි නොකළ යුතු ධර්මය. ඒ කියන්නේ මොනව හරි මෙනෙහි කරාම කාමාශ්‍රය වැඩි වෙනවා නම් ඒවා මෙනෙහි නොකළ යුතු ධර්මය. නමුත් මේ පුද්ගලයා ඒවා මෙනෙහි කරනවා. මෙහෙමෙනෙහි කෙරෙහිමින් කාමාශ්‍රය කියන එක වැඩි වෙනවා. ඊළඟට ආපහු පෙන්වන මහණනි, යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි කළ යුතු ධර්මය කවර දෙයක්? මහන්නේ යම් දරගෙනක මෙනෙහි කරන්නා හොට නූපන් කාමාශ්‍රයෝ නූපදී. උපන් කාමාශ්‍රයෝ ප්‍රහීන වේද. නූපන් භවාශ්‍රයෝ නූපදීද. උපන් භවාශ්‍රයෝ ප්‍රහීන වේද. නූපන් අවිද්‍යාශ්‍රයෝ නූපදීද. උපන් අවිද්‍යාශ්‍රයෝ ප්‍රහීන වේද. යම් ධර්මකෙනෙකු මෙනෙහි නොකරේ නම් මොහුගේ මෙනෙහි කළ යුතු ධර්මයෝය. කාමාශ්‍රය අඩුවන දේවල් මෙනෙහි කළ යුතු, නමුත් ඒ පුද්ගලයා ඒවා කරන්නේ නැහැ කියන එකයි මේ පෙන්වන්නේ. එතකොට මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන්, මෙනෙහි කළ යුතු ධර්මයන් නොමෙනෙහි කිරීමෙන් ඔහුට නූපන්නා වූ ආශ්‍රය උපදීත්, උපන්නා වූ ආශ්‍රයත් වැඩෙත්. හෙතෙම මෙසේ නොවනින් මෙනෙහි කරයි. මම අතීත කාලයේ වූයෙන්ද, අතීත කාලයේ නොවූයෙන්ද, එහෙම නැත්නම් අතීත කාලයේ කවරෙක් වූයෙන්ද, අතීත කාලයේ කෙසේ වූයෙන්ද, මම අතීත කාලයේ කවරෙක්ව සිට කවරෙක් වූයෙන්ද, ඕම අනාගත කාලයේ වෙම්ද, අනාගත කාලයේ නොවෙම්ද, එහෙම නැත්නම් අනාගත කාලයේ කවරෙක් වෙම්ද, ඕ අනාගත කාලයේ කෙසේ වෙම්ද, මම අනාගත කාලයේ කවරෙක්ව සිට කවරෙක් වෙම්ද, දැන් වර්තමානයේද තමා කෙරෙහි සැක ඇත්තේ වේ, මම වෙම්ද, මම නොවෙම්ද, කවරෙක් වෙම්ද, කෙසේ වෙම්ද, මේ සත්‍යතෙම කොයින් ආයේද, කොයි යන්නේද වෙයිද. ඉතින් මේක පෙන්වන්නේ මේ සීලබ්බත උපාදානයන් හින්දා මේ දික්තියෙන් ඇතිවීම ගැන තමයි මේ පෙන්වගෙන යන්නේ. මෙසේ නුනුවණින් මෙනෙහි කරන ඔහුට සත්‍යදෑරුන් දික්තියෙන් අතරින් එක්තරා දික්තියක් උපදිනවා. එක්ක සත්‍ය වශයෙන්ම තමන් ඇතියයි කියලා දික්තියක් ඇති වෙනවා. ඊළඟට ආභව එයාට පේනවා තමා නැතියි කියලා දික්තියක් ඇති වෙනවා. ආභව තමන්ට හිතෙනවා මේ මමම තමා හඳින ගැනීමේ සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් දික්තියක් ඇති වෙනවා. මමම තමා නැතයි හඳින ගැනීමෙන් සත්‍ය වශයෙන් දික්තියක් ඇති වෙනවා. තමා නොවූ මමම තමා හඳින ගැනීමේ සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් දික්තියක් උවිදින. එහෙම නැත්නම් එයාට හිතෙනවා මේ වචන ප්‍රකාශ කරන විඳින මම නිත්‍යයි, සදාකාලිකයි, නොපෙරෙන සුළුයි කියලා. ඊළඟට ආපහු පෙන්නනෝ බුදුහාමුදුරු මේ විදිහට මේව දික්ටි ගතිය, දික්ටි ගාහණය, දික්ටි කාන්තාරය කියලා කියනවා. දික්ටි විශේෂයේ දික්ටි සංගෝජනයයි කියලා කියනවා. මහන්නේ දික්ටි සංගෝජනයෙන් සංයුක්ත අසුතවත් පුතග්ගෙන තෙමේ ජාතියින් ජරාවේ මරණින් ශෝකයෙන් වැළපීමේ කාය දුකින් මානසික දුකින් දැඩි ආයසින් නොවේදී සීල සසර දුකින් නොවේදීයි කියන්නේ. මහන්නේ ආර්යයන් දක්නාසුළු, ආර්ය ධර්මයේ දක්ෂ, ආර්ය ධර්මයේ මොනවට හික්මුණු සත්පුරුෂයන් දක්නාසුළු, සත්පුරුෂ ධර්මයේ දක්ෂ, සත්පුරුෂ ධර්මයේ මොනවට හික්මුණු සුතුවත් ආර්ය ශ්‍රාවක තෙමේ මෙනෙහි කළ යුතු ධර්ම දනිමි, මෙනෙහි නොකළ යුතු ධර්ම දනිමි. හේතෙම මෙනෙහි කළ යුතු ධර්මයන් දන්නේ, මෙනෙහි නොකළ යුතු ධර්ම දන්නේ. යම් ධර්ම කෙනෙක් මෙනෙහි නොකළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි නොකරයි. යම් ධර්ම කෙනෙක් මෙනෙහි කළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි කරයි. මහණෙනි යම්සේ ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මයෝ කවරද? මහණෙනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය උපදී. උපන්නා වූ කාමාශ්‍රය වැඩි. නූපන්නා වූ භවආශ්‍රය උපදී. උපන්නා වූ භවආශ්‍රය වැඩිද? නූපන්නා වූ තවිද්‍යාශ්‍රය උපදීද? උපන්නා වූ තවිද්‍යාශ්‍රය වැඩිද? මොහු නා යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මයෝ වේ කියලා කියනවා. මහන්නේ යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මය කවර දෙයක්? මහන්නේ යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය නූපදීද? උපන්නා වූ කාමාශ්‍රය ප්‍රහීන වේද? නූපන්නා වූ භවආශ්‍රය නූපදීද? උපන්නා වූ භවආශ්‍රය ප්‍රහීන වේද? නූපන්නා වූ තවිද්‍යාශ්‍රය නූපදීද? උපන්නා වූ තවිද්‍යාශ්‍රය ප්‍රහීන වේද? මොහු නා යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මයෝයි. ඔහුට මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි නොකිරීමෙන්, මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් නූපන්නාශ්‍රයොත් නූපදිත, උපන්නාශ්‍රයොත් ප්‍රහීන වෙත. හේ මේ දුකයි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛ සමුදයයි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛ නිරෝධයයි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදායයි නුවණින් මෙනෙහි කරයි. මෙසේ නුවණින් මෙනෙහි කරන ඔහුගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංගයනයෝ ප්‍රහීන වෙති. මහණනි මොහු දර්ශනීය පහ කළ යුතු ආශ්‍රයෝයයි කියනු ලැබේ. එතකොට දැන් මේ අපි ආශ්‍රයන් කියන එක තමයි අපි මෙතන බලන්නේ. ඉතින් මේ ටික අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඉතුරු ටික බලන්න ඉස්සෙල්ලා අපි යමු මේ ඩයග්‍රම්ස් වලට. එතකොට මේ සබ්බාසෝ සූත්‍රයේ ඩයග්‍රම්ස් දෙවෙනි එකට ගියොත් අපි මුලින්ම ඒ යකනිට බ්‍රහ්ම ලෝක රහතන් වහන්සේලාට කෘතඥතාය පළ කරන මේ ධර්මය අපිට ලබා දුන්නට අපි ඒ දෙවෙනි ස්ලයිඩ් එකට යමු. මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ දැන් අර බුදුහාමුදුරුවෝ දේශනා කළා මෙන්න මේ විදිහට දික්ඨීන් ඇති වෙනවා කියලා. දික්ඨි හයක් ගැන කතා කළා. එතකොට ඒක මුලින්ම යාට ඇති වෙනවා මේ අත්තිමේ අත්තා කියලා. මෙතෙන්දී යා මේ වේදනාව තමා කියලා ගැනීමක් කියන එක කරනවා. දෙවෙනි එකේදී යා පෙන්නනවා නත්තිමේ අත්තා කියලා. ඒ කාරණාවෙදී පෙන්නන්නේ ඒ වේදනාව නැති වුනහම තමා නැති වෙනවා. දැන් තමයි කියලා ගත්ත වේදනාව, වේදනාව නැතිච්ච ගමන් දැන් තමා නැතියි කියලා ගන්න. ඊළඟට තුන්වෙනි කාරණේට මේකෙ පෙන්නනවා ඒ අත්තනාව අත්තානං සංජනාති කියලා. එතකොට අන්න ඒ වෙලාවේදී යා මේ රූපයයි වේදනාවයි කියන එක ඒ තමා කියලා ගන්න අවස්ථාව. ඊළඟට හතරවෙනි කාරණේදී පෙන්නනවා අත්තනා වා අනත්තානං කියලා. එතකොට මේ වෙලාවේදී අත්තා කියලා ගන්නෝ මේ රූපය කියන එක. හැබැයි වේදනාව අත්තා නෙමෙයි කියලා ගැනීම. අර ඒ සත්‍යෝ තමයි ඔය හතරවෙනි ධානය තලයේ ඉන්න අසංකේ සත්‍යෝ කියලා. ඒ අය මේ මනස කියන එක සප්‍රෙස් කරලා තියෙනවා. රූපය විතරයි තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මනසෙන් තමයි මේ ප්‍රශ්න ඇති වෙන්නේ මේ වේදනාවන් කියන ඒවා හැම කල්පනා කළා. ඒ කල්පනා කරන මේ රූපය කියන එක අමන්නේ. වේදනාව ඒව එපා කියලා. එතකොට ඒ විලාවේදී අපිට පේනවා මෙතන මේ රූපය තමයි තමා කියලා ගන්න, වේදනාව තමා නොවේ කියලා. ඊළඟට ආපහු පස්වෙනි කාරණයට පෙන්නනවා අනත්තා අනත්තා වා අත්තානං කියලා. එතකොට අනත්තා කියලා ගන්නෝ මේකේ රූපය, ඊළඟට වේදනාව අත්තා කියලා ගන්නවා. ඔය තමයි අපි පැහැදිලි කරේ. අර කුණුඹ ගෙඩියක් ගත්තා, කෑල්ල කපලා දැම්මා, ඉතින් කෑවහම වේදනාව මගේ කියලා ගන්නවා. අඹ ගෙඩිය තමන්ගේ නෙමෙයි. ඒක ඇවිල්ලා බුදලාලිගේ අන්තිමට බැලුවාම ගහේ ධාතු ටික. එතකොට ඒක තමයි මේ පෙන්වන්නේ. ඊළඟට හයවෙනි කාරණයට පෙන්නනවා මේ වචන ප්‍රකාශ කරන විඳින මම නිත්‍යයි සදාකාලිකයි නොපෙරෙන සුරුයි කියලා. එයාට ඒ විදිහ දිට්ටියකුත් ඇති වෙනවා. දැන් දිට්ටි හයක් උතන පෙන්වනවා. ඉතින් මේ දිට්ටි ඔක්කොම ඉදන් සත්‍යා විනිවේස කාය ග්‍රන්ථයේ කියන එකට ඇතුළට බැස ගැනීමක් කියන එක සිද්ධ වෙනවා. දැන් ඕගොල්ලන්ට මතක ඇති මේක අපි මේ ඊළඟ ස්ලයිඩ් එකේ තමයි පැහැදිලි කිරීම කියන එක කෙනෙකුට බලා ගන්න පුළුවන් වෙන්නේ. මතක ඇති අර ආහාර ඩයග්‍රෑම් එකේ අපි අර පැරලල් ලයින්ස් වගේයක් ඇන්දා. මනෝ සංජේතනාව ඉදන් ජාතියට මේකෙන් දකුණු අත පැත්තට අපි කිව්වා මේ ලෝභය තමයි නිරූපණය කරන්නේ කියලා. ඒකට සමාන්තරව ලයින් ඇන්දා අපි පෙන්වන ආශ්‍රයයන් කියන්නේ පසු ඒවා කියලා. එතකොට ඒ වගේම තමයි මේ ඒකෙම තියෙනවා ඉදන් සත්‍යාභි නිවේස කාය ග්‍රන්ථය ඉදන් සමාන්තර ලයින් එකක් ඇන්දොත් අපිට එනවා ප්‍රියේහි විප්පයෝගීට. එතකොට මේ ඉදන් සත්‍යයට අර දිට්ටි ටික ඇතුළු වුණාම ඇතුළු වෙච්ච පළියටම අපිට මේ ප්‍රේහි විප්පයෝගී සිද්ධ වෙනවද කියන එකයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒකේ උත්තරේ හැටියට තියෙන එක එහෙම නෙමෙයි. මේකට ඇතුළු වෙච්ච ගමන් මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒක මේ පරාමාසයකට කියන එකට ඇදුනට පස්සේ ඉදන් සත්‍යයෙන් ඉඳන් පරාමාසයකට කරා ඇදුනට පස්සේ තමයි ඒක සිද්ධ වීම කියන එක සිද්ධ වෙන්නේ. ප්‍රේ විප්‍රයෝගය කියන එක වෙන්නේ. එතකොට දැන් මෙතන අපි දැන් වත්තුූපම මේ ස්ලයිඩ් 9 අපි ඉස්සෙල්ලා සාකච්ඡා කළා. ඒකේ අපි දන්නවා මේ එතෙන්දී කිව්වා මේ කුමකට මිච්ඡාදිට්ටි ඌයේද කියලා අපි සාකච්ඡා කළා. ඉතින් එතෙන්දී පෙන්නවා මේ පදුට්ට මන සංකල්පය නිසා ඇති වුණා වූ නිත්‍යභාවයම තමයි හේතුවත් ප්‍රත්‍යත් උනේ කියලා අපි කල්පනා කළා. ඉතින් ඒ කියන්නේ මේ දිට්ටින්නේ මේ ආවේ දිට්ඨීන් ටික ඔක්කොම ඉදන් සත්‍යයට ආවා. මිච්ඡා දිට්ඨීන් නේද? මම වෙමි, මම නොවේමි ආදී වශයෙන් ඒවා ගොඩක් ඒවා ඇවිල්ලා ඊට පස්සේ ඒවා ඔක්කොම මේ දිට්ඨීන් ඔක්කොම ඇති වෙලා තියෙන්නේ. ආන්න අර බොනට් එකට පොඩ්ඩක් තට්ටු කළා වගේ අර අගයන් දෙක සසඳලා බැලුවා, විඥාන ධාරාව ගැලුවා. ගැලුවා නම් ඔන්න දිට්ඨීන් එක එක විදිහ දිට්ටින් ඒ අයට ඇතුල් වෙනවා කියන එක තියෙනවා. එතකොට අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. තුන්වෙනි ස්ලයිඩ් එකට. එතකොට මෙතන මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ ඕගලන්ට පේනවා මේ කොළ පාටින් ලකුණු කරලා තියෙනවා යමක්. ඒකට අපි දාලා තියෙනවා මේ පදුට්ට මන සංකප්පය කියලා. අර මතකද විඥාන ධාරාව යන්තම් ගැලුවා ගැලුවා නම් ඔන්න පදුට්ට මන සංකප්පය. එතකොට ඒ වගේම ඕගලන්ට පේනවා මේ බෙල් ෂේප් කර්ව් එකක් ඇඳලා තියෙනවා. ඒකෙත් මේ A B කියලා දෙකක් කොළ පාටින්ම ලකුණු කරලා තිනවා. ඒක සම්බන්ධ වෙන්නේ මෙතන තියෙන කොළ පාටින් ලකුණු කරලා තින මේකත් එක්කම තමයි. මේකෙන් පෙන්වන්නේ මොකද්ද? A වල ඉඳන් B වලට ගියා කියලා කියන්නේ ඒක තමයි ජාතිය වශයෙන් අපි සලකන්න ඕනේ. බර්ත් එක ජාතිය. එතකොට ඒක මේ ග්‍රීන් ලයින් එකත් එක්ක තමයි කරස්පොන්ඩ් වෙන්නේ කියන එක තියෙනවා. එතකොට ওই පදුට්ට මන සංකප්පය අපිට පේනවා. විඥාන ධාරාව ගලනු දැන් ඕකේ තියෙනවනේ පෙලක් වෙලාවට වතුර ඕගොල්ලන්ගේ ගෙදර ටැප් එකක වතුර එනවා නම් ධාරාව ගලනවා නම් එක වෙලාවකට ඒක වැඩියෙන් එනවා තව වෙලාවකට ඒක වතුර අඩුවෙන් එනවා. එතකොට ඕකේ ওই දෙකම දුකයි. ඒ කියන්නේ වතුර ඉස්සලා වගේ ඉන්නේ නැහැයි කියලා දුක් වෙනවා. අඩු වුණා ඒ විදිහට. වැඩි වුණායින් පස්සේ ඒ දුකක් තියෙනවා. ඒ කියන්නේ මොකද වැඩි වුණාම තියෙන ප්‍රශ්නේ? එන්නේ මඩ රොඩු මඩ තියෙන වතුර තමයි ඒ පාර එන්නේ කියන එක තියෙනවා. දෙකම දුකයි. අඩු වුණත් දුකයි වැඩි වුණත් දුකයි. එතකොට මේ විඥාන ධාරාව ගැන අපි මේ කතා කරන්නේ ගලනවා කිය විඥාන ධාරාව. එතකොට ඒ කියන්නේ විඥාන ධාරාවේ යම්කිසි වෙනසක් දැනගැනීමක් වෙනවද ආන්න එක දුකයි කියන එක තියෙනවා. රහතන් වහන්සේ පෙන්නනවා මේ දුක්ඛය කියන එක විඥාන කායේ සටහන් වෙනවා කියලා. ඇහි රූපය එක චක්කු විඥානේ, කන සද්දය එක සෝත විඥානේ, හය ආකාරෝ විඥාන කායක් ඒකේ තමයි සටහන් වෙනවා කියලා කියන්නේ. එතකොට මේ අපි දන්නවා මේ A කියන පොයින්ට් එක හිතන්න මේ වේදනාව ඔන්න හටගත්තා. මේ B කියන පොයින්ට් එකේ තියෙන්නේ මොකද්ද? තමන්ගේ හොඳ බෙස්ට් එක ගෙන ආවා. දැන් මං කැකිරි මාළුවක් කෑවනම් කලින් කාලා තිනවා. මම දැන් අද කනකොට ඔන්න මට වේදනාවක් ඇති වෙනවා. දැන් කියනවා මේ දෙවෙනි රවුම එනකොට මේ රවුම් තුන පෙන්නන්නේ. පළවෙනි රවුම A1 B1 2 C කිව්වහම තුන්වෙනි රවුම් එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මම ගේනවා හොඳ මගේ බෙස්ට් එක. මගේ මාන්නයත් එක්ක නේද? මෙතන මේ වැලියු එකෙන් පෙන්නන්නේ මේ මාන්නේ. එතකොට මම පොඩි කාලේ ආපු එක කොච්චර හොඳද? එතකොට වෙලා තියෙන්නේ මේ ටේස් බඩ්ස් ගිහිල්ලා ඉඳයි තියෙන්නේ. නමුත් මේක තේරුම් ගන්නේ නැතුව කල්පනා කරනවා. මේ බෙස්ට් එක ගේනවා. ඉතින් B කියන එක ලිව් වෙනම් බෙස්ට් එකයි කියන අර්ථයට නෙමෙයි. හැබැයි බැලුවා මේක හොඳට ගැලපෙනවා. තමන්ගේ බෙස්ට් එක තමයි මෙතනින් ගේන්නේ. එතකොට ওই B වල ඉඳන් දැන් ඉතින් තියෙන්නේ මොකද්ද? තමන්ගේ බෙස්ට් එක ගෙනවට මේක බහැලා යනවා කියන එක තමයි තියෙන්නේ. එතකොට මේක මේ රසී රතු පාටින් ලකුණු කරලා තියෙන්නේ මෙන්න මේ රේඛාවත් එක්ක සම්බන්ධ වෙලා. අන්න දැන් ඒක තමයි B වල ඉඳන් C වලට ගියා කියලා කියන්නේ ජරාව. ජරා ධර්මීය තමයි ඕකේ ඇති වෙලා තියෙන. ඒකට අපි මෙතනින් මේ ඉගෙන ගන්න මේ ජරා ධර්මීය කියන එක. මොකද්ද ජරා ධර්මීය කියලා කියන්නේ? රූපයයි රූපය නිසා මම පවතිනවා කියන දිට්ඨිය බෙදීම තමයි ජරා ධර්මීය කියලා කියන්නේ. අපි හිතනවා මේ රූපයත් එක්ක ඉන්න පුළුවන් කියලා. නමුත් ඕක කාලයක් ගියාම පේනවා මේ පපුය අමාරුව ඇතිලා මේ රූපය දිරලා ගිහිල්ලා මේකත් එක්ක නම් ඉන්න බෑයි කියලා. එතකොට ඒක තමයි රූපේ ජරා ධර්මීය. එතකොට දැන් මේක මේ අපි රවුම් වශයෙන් කිව්වා. මේක පළවෙනි රවුම, මේක B දෙවෙනි රවුම, C කියන්නේ තුන්වෙනි රවුම කියලා. ඔය තුන්වෙනි රවුම කියනකොට අපි සුඛයි කියලා ගන්නවනේ. දැන් පෝතලී සූත්‍රයේ බැලුවානේ පළවෙනි එක පානාතිපාතය, දෙක අදත්තා දානෙ, තුන සුඛයි කියලා ගත්තා අපි නේද? එතකොට ඒ එහෙමනම් මේ සුඛයි කියලා අරගෙන තියෙන්නේ මේකේ ජරා ධර්මයේ. මේ තුන්වෙනි රවුමට නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට රූපේ ජරාව අපි සුඛයි කියලා අරන් තියෙනවා. එතකොට ඒක රහතන් වහන්සේ පෙන්නනවා. දැන් මෙතන මේ වෙනස ඇති වුණාම ඉතින් දෝමනස්සයක් තියෙනවා. ඒ කියන්නේ මම කලින් කාපු එකයි දැන් කාපු එකයි සසඳලා බැලුවා. සසඳලා බැලුවට පස්සේ දැන් අපිට පේනවා මේ ඒ බැලීමත් එක්ක Tamanට පේනවා ඉස්සෙල්ලක වාගේ මේක හරි නෑ කියලා නේද? එතකොට දැන් ඉතින් වෙනසක් ඇති වෙලා තියෙනවා. අන්නේ දෝමනස්සය කියන එක රහතන් වහන්සේ පෙන්නනවා චිත්තේ සටහන් වෙනවා කියලා. අර විඥාන ධාරාවේ වෙනස ඒ දුක්ඛය කියන දැනගත්ත එක ඒක විඥාන කායේ සටහන් වෙනවා. මේක චිත්තේ සටහන් වෙනවා කියලා. ඉතින් ඒ වගේම තමයි මේකේ මේ පල්ලෙහැන් ලීලක් තියෙනවා. මේ ඒ කියන එක ගත්තාම සංස්කාර ප්‍රත්‍යයෙන් ඒ විඥානීය කියන එක සංකාරපච්චය විඥාන. මෙතන B කියන එක විඥානපච්චය නාම රූපං විඥානපත්තෙන් නාම රූපේ කියන එක ඇති වෙනවා කියන එක. එතකොට මේ C කියලා කියන්නේ ඒකේ නාම රූප පච්චයෙන් සලායතන කියන එකයි. එතන පටිච්ච සමුප්පාදයේ පුරුක් තුනට මේක සම්බන්ධ වෙනවා. එතකොට එහෙමනම් ඒකේ අපිට ඉගෙන ගත්තා මේ රූපේ ජරා ධර්මී කියන එක. ඊළඟට අපි බලමු ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා හතරවෙනි ස්ලයිඩ් එක. දැන් අපි ඉගෙන ගන්න යන්නේ ව්‍යාධි ධර්මී කියන එක. ඒ ව්‍යාධි ධර්මී කියන එක තියෙන අර්ථ දක්වන්නේ දැන් අපි ජරා ධර්මී කියලා කිව්වා රූපයයි රූපේ නිසා මම පවතිනවා කියන දික්කේ විදුනවා. දැන් මෙතන ව්‍යාධි ධර්මී කියලා කියන්නේ නිට්ටයයි කියන සංකල්පය. ඒක බිඳීම තමයි ව්‍යාධි කියලා කියන්නේ. නිට්ටයයි කියලා ගත්ත සංකල්පයක් බිඳීම. එතකොට මේකේ අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ දේ. අපිට පේනවා මෙතනින් පළවෙනි එකට මේ පදුට්ට මන සංකප්පේ. අර බොනට් එකට ගහලා හරි යන්තම් දිව්වා. ඒ අර අගයන් දෙක අස්සස්නුවා. පෙර අගය දැන් අගයයි ගැලුවා නම් අන්න නිත්‍ය කතාව. ඒ වගේම අපි නිත්‍යයි කියලා ලකුණු කරනවා මේ ඉදන් සත්‍යාවි නිවේස කාය ග්‍රන්ථයේ ඉඳන් පල්ලෙහාට මතකද පෝතලී සූත්‍රය කරනකොට දෙවෙනි එකට අපි අදත්තාදානෙ නිත්‍යයි කියලා මෙතන ලකුණු කිරීමක් කියන එක තියෙනවා. එතකොට දැන් බලුවා මේ 1යි 3යි 2ම 2ම 1යි. දෙකේම තියෙන නිත්‍ය කතාව කියන එක තමයි තියෙන්නේ. ඒ වගේම ගත්තාම මේ දෙක අපිට පේනවා මේ සුබයි කියලා මෙහාට ඇදෙන. ඊට පස්සේ ඒ සුබේට නිත්‍ය එකහුව කළා අපි කියනවා මේ පැත්තේ සුඛයි කියලා. සංඥාවට සුඛයි කියලා කියනවා. දැන් බලාගෙන ගියාම මේ දෙකයි හතරයි කියන ඒ දෙකම සමානයි. ඒකේ මොකක්ද තියෙන්නේ? මේක සුභයේ මෙහි පැත්තට ආවා. ඉදන් සත්‍යයට ඇතුළු වුණා. දෙක උනේ නැත්තම් හතරක් ඇත්තේ නැහැ. ඒක එක පැත්තක්. මේ දෙකයි හතරයි අතර තියෙන්නේ පුන පුනා ස්පර්ශ කිරීම. නිත්‍යයි කියලා කියන්නේ ඒකනේ. පුන පුනා එකපාරක් ස්පර්ශ කළා මට සුභ කතාවත් එක්ක ආවා. පුන පුනා ස්පර්ශ කළාත් කට්ලට් තියෙනවා කට්ලට් තියෙනවා කට්ලන්නේ තාමත් කතා කරන්නේ. සුභයි කියලා කියන්නේ තාම කට්ලට් එකම තමයි. එතකොට එහෙනම් 2යි 4යි ඒ දෙකම එකයි කියලා පේනවා අපිට. දැන් එතකොට අපි ඊළඟට පේන දෙයක් තමයි මේ පහලින් පෙන්නලා දීලා තියෙන්නේ. දැන් ඔය තුන්වෙනි රවුම කියන එක අපි කල්පනා කළොත් මේ තුන්වෙනි රවුම තුන්වෙනි එක කියන එක ඒ සුඛය කියන එක අපි දන්නවා පරාමාසයට ඇදිලා එන අවස්ථාව උතන තියෙනවා. ඒ වෙනකොට අපිට ජරා ධර්මීය සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඒක අපි අත්තා කියලා ගැනීමක් තියෙනවා. මේ සුඛය මේ පැත්තට ආපු සුඛය මේ පැත්තට පරාමාස වුණා. නමුත් ඒක අපි පරා අත්තා කියලා ගන්නවා. එතකොට එහෙනම් අපි මේ අත්තා කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? ජරා ධර්මයක්. ජරාවට පත් වෙන එකක් තමයි අත්තා කියලා අරන් තියෙන්නේ. එතකොට ඔය පෙටකෝපදේශයේ පෙන්නනවා මේ ඉංග්‍රීසි පොතේ නම් පිටුව 31 සිංහල පොතේ පිටුව 36 ඒ රොගං වදති අත්තතෝ කියලා කියනවා. රොදං වදති අත්තතෝ කියලා කියනවා. ඒක පෙන්නනවා මේ ඒ තමා කියලා ගැනීමම මේ රෝගයක් කියලා. තමන්ගේ it is a sickness that it calls self. ඒක අත්තා කියලා ගැනීමම රෝගයක් කියන එක පෙන්නනවා. එතකොට එහෙමනම් අපිට පේනවා මේ තුන්වෙනි රවුමේ 6වෙනි ස්ටෙප් එක වෙනකොට අපිට ව්‍යාධි ධර්මයේ කියන එක සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ අර සංකල්පයක්. ඒ සංකල්පය දැන් මේක දිට්ඨියක් නෙමෙයි ඇති වෙලා තියෙන්නේ අත්තා කියන දිට්ඨිය. 5 වෙනකොට දිට්ඨිය. එතකොට 6 වෙනකොට 3 6 වෙනකොට අපිට පේනවා මේකේ මේ ව්‍යාධි ධර්මය කියන එක සිදු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉතින් මේ ජරා ලී කෑල්ලක් අරගෙන හදන භාණ්ඩය පවතින්නේ නැහැ. ඉතින් නමුත් අපි ඒක අත්තා කරගෙන ඉන්නවා කියන එක තියෙනවා. එතකොට එහෙනම් ඒ සංකල්පයන් කියන එක බෙදෙනවා. එතකොට මේ විදිහට අපිට පේනවා 3 6 වෙනකොට ඒ ව්‍යාධි ධර්මයේ 3 3 වෙනකොට ජරා ධර්මයේ දිට්ඨිය බිඳුණා. 3 6 වෙනකොට සංකල්පය බිඳුණා. අන්න එහෙමයි මතක තියාගන්න තියෙන්නේ. එතකොට මේ ඇත්තෙන්දී අපි කතා කරන්නේ රූපය නිසා ඇති වුණා වූ ව්‍යාධිය කියන එක. දැන් එහෙමනම් අපිට ඒ ධර්මයේ මෙතන පැහැදිලි වෙනවා. ඒ ඊළඟට අපි බලමු ඒ දැන් දිට්ඨිය බිඳීම නිසා තමයි මේ සංකල්පයේ ඒ පවතිනවා කියන සංකල්පයේ බිඳලා ව්‍යාධිය ඇති වුනේ. අපි එහෙමනම් ඊළඟ පස්වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් මෙතන අපි ඉගෙන ගන්න මේ මරණ ධර්මයේ කියන එක. ඒ මරණ ධර්මයේ ඉගෙන ගන්න අපිට පේනවා ඔය පරාමාසයට අපි දැක්කා අර තුන තුන වෙනකොට රූපය කියන එක ජරා ධර්මයට පත් වෙලා. ඒ කියන්නේ රූපයයි රූපේ නිසා මම පවතිනවා කියන දිට්ඨිය බෙදෙලා. එතකොට හතරේ තුන වෙනකොට ආපහු අපිට පේන මේ සුඛය කියන එක පරාමාස වෙනවා. ඊළඟ රවුම ගත්තහම. ඇයි තුනේ ඇති වෙනා වූ සුඛේ මතකද? හතරේ හතර වෙනකොට පරාමාසයට වෙනවා අර බෝතලී සූත්‍රය එහෙම ගත්තේ. එතකොට ඒ වගේම 2B ඩයග්‍රෑම් එකෙත් අපි ඔක ඉගෙන ගත්තා. එතකොට හතර තුන වේදනාවේ ජරා ධර්මයි. තුනේ තුන රූපේ ජරා ධර්මයි. හතර තුන වෙනකොට වේදනාවේ ජරා ධර්මයි. එතකොට ඒ කියන්නේ වේදනාවයි වේදනාව නිසා මම පවතිනවා කියන දිට්ඨිය බිඳීම කියන එක. එතකොට දැන් මේ වේදනාව ජරා ධර්මයකට පත් වෙලා නම් තියෙන්නේ දැන් අපි නිතරම මොකක් හරි එකක් කැඩුනහම අපි මොකද්ද හිතන්නේ? ඒක අල්ලලා පැත්තකට දානවද නැත්නම් අපි ඒක හදනවා. හිතන්න බලන්න මේ ස්ටයා කේස් එක ජරා වෙලා මේ අත තියෙන තැන් හැම ඔක්කොම කුණු ගෑවිලා කැඩිලා බිඳෙන ස්වභාවයට පත් වෙලා තියෙනවා. හිතන්නේ මොකක්ද? මම මේක හදනවා. ඒ හදනකොට අපි නිතරම ගන්නවා sample එක. sample එක ගන්නේ ওই තමන්ගේ හැම ගෙදරටම යන්න හම්බෙන්නේ නැහැ නේ. තමන්ගේ යාළු ගෙවල් වලට, ඥාතීන්ගේ ගෙවල් වල ආදී වශයෙන් නේද? ඉතින් ඒවයි ගියාම ඉතින් පේනවා අර අරගුල්ලන්ගේ ගෙදර බලන්න ඕගොල්ලෝ බඩුවක් කරනකොට නිතරම එහෙමයි. අරගුල්ලන්ගේ ගෙදර හදලා තියෙන එක මේ જાතියයි. මේගොල්ලන්ගේ ගෙදර හදලා තියෙන්නේ මේ જાතියයි. ඒතොර neighbors ලාගේ ගෙවල් වල එහෙම දකිනවා. ඉතින් මේව හරිනේ. මේව එකක්වත් හරිනේ. මේක හොඳ හදන්න ඕනේ. මං හදන්නේ හොඳ එකක්. කොහොමද හදන්නේ? කල්පනා කරනවා මේ රත්තරන් වලින් හැදුවා නම් කොහොමද මේක තියේවිද? අපි රත්තරන් වලින් හදපු එකක් දැකලත් නැහැ. නමුත් හැඟීම තියෙන්නේ මම මෙන්න මේ විදියට හදනවා කියන එකයි. දැන් මොකක් හරි එකක් කැඩුනාම මම හොඳට හදනවා කියන එකයි. දැන් හතරේ තුනේදී අපිට පේනවා අපේ මේ ජරා ධර්මයේ. ඒතර හතරේ හතරේදී ඒ කියන්නේ මේක අයින් කරලා තව එකක් මම ගන්නවා කියන එක. ඒකට එකක් අයින් කරලා තමන් ගන්නවා කියලා කිව්වහම තමන් මේ හොඳ මේක ගන්න හදන්නේ. එහෙමනම් මම මේක අයින් කරා කියන්නේ මේකත් එක්ක මන් නැහැ. මේක මලා මම ගත්ත හොඳ එකක්. පතරංග වලින් හදන ස්ටයා කේස් එක වාගේ මනසෙන් දින මම හොඳ එකක්. ඒ කියන්නේ ಜಾතිය. හතරේ හතර වෙනකොට ಜಾතිය ඇති කරගත්තා. හතරේ හතරේ ಜಾතිය ඇති කරගත්තා නම් හතරේ තුනේදී ජරා වුණා. හතරේ හතරේදී ಜಾතිය ඇති කරගත්තා නම් ඊට ඉස්සෙල්ල කොහෙද හරි මේක මැරිලා තියෙන්නේ. නැති වෙලා තියෙන්නේ. ඉතින් ඔබ හිතන්න තියෙන්නේ කෙලින්ම මේ බෙල් ෂේප් කර්ව් එකත් එක්ක. මෙතන මේ රවුන් තුනක් ඇවිල්ලා. දැන් මේක ජරා වෙලා ගියා. දැන් ඔන්න මං හිතන හොඳ එකක් හදනවා කියලා. දැන් මේ කර්ව් එක ආපහු තව ආපහු කර්ව් එකක් බවට පත් වෙනවනේ. නේද? එතකොට ඒක මං හදනකොට දැන් හතරේ හතරේදී ඔන්න මං ආපහු ඇතිවීම කියන එක කරගත්තා. එහෙමනම් ඒක ඉස්සෙල්ලා කොහෙද හරි මං මැරිලා තියෙන්න ඕනේ. එතකොට මේ කර්ව් එක මැරිච්ච තැනක් මේ හරියේ තියෙනවා. ඒ මැරිච්ච තැන තමයි හතරේ දෙක කියන එක. එතකොට එහෙමනම් හතර දෙක කියන්නේ මොකද්ද? දෙක කිව්වහම අපි දන්නවා ඒක මරණය නේ. මෙතන මෙහෙම තියෙන්නේ මරණය. දෙක කිව්වහම අපි කියන්නේ නිට්ටයයි. එතකොට මේ මරණය අපි නිට්ටයයි කියලා අරගෙන තියෙන්නේ මොකකටද එහෙනම්? මරණයට. හරි පුදුමයි නේ. සාමාන්‍ය මිනිස්සෙක් මේක මේ නිට්ටයයි කියලා කියන්නේ මරණයට. කියන්නේ කර බෙල් ෂේප් කර්ව් එකත් එක්ක Tamanට ඒක පැහැදිලි වෙනවා. නිට්ටයයි කියලා අරන් තියෙන්නේ විඥානී මරණය නේද කියලා. එතකොට දැන් ඊළඟට අපිට ආපහු පේනවා මේ ඊළඟ කාරණාව. හතර තුනේදී වේදනාව ජරා ධර්මයටපත් වුණා. හතරේ හතර වෙනකොට නැවත ඉපදවීම කියන එක. ඊළඟට හතරේ හය වෙනකොට ඒ වේදනාවේ ව්‍යාධිය කියන එක සිද්ධ වෙනවා. අර තුනේ හය කිව්වහම ව්‍යාධිය කිව්වනේ නේ. ඒ වගේම හතරෙන් රවුමේ හය වෙනකොට වේදනාවේ ව්‍යාධිය. එතකොට ඒකේ වේදනාවේ ව්‍යාධිය අප්‍රී සම්පයෝගයේ වශයෙන් ලකුණු කරනවා. ඒක තමයි මේ 4-6 කියලා කියන්නේ. දැන් අපිට පේනවා එහෙමනම් අපි ඒ 3 කියන නම්බර එක එනකොට මේ කියන්නේ 4 වෙනි රවුම 3rd step එක. ඒ වෙනකොට අපිට පේනවා ජරා ධර්මය. ඊළඟට 6 කියන නම්බර එක ආවම 4 වෙනි රවුම 6 වෙනි step එක. අනේ ඉතින්දී අපිට වෙනවා ඒ ව්‍යාධි ධර්මයේ කියන එක. ඒක ඇවිල්ලා අප්‍රිය සම්පයෝගයේ වශයෙන් රහතන් වහන්සේ ලකුණු කරනවා. දැන් එහෙමනම් අපි බලමු ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා ඊතුරු කාරණාව. දැන් අපි කතා කරන්නේ 4-5. දැන් 4-6 කියන එක අපි ඉස්සෙල්ලා බැලුවා මෙතන අප්‍රිය සංපයෝගය කියලා. ඒටි ඉස්සෙල්ලා දැන් 4-5 වෙන්න එපේ 4-6 වෙන්න ඉස්සෙල්ලා නේද? අන්න ඒක තීරුම් ගන්න ඕනේ. ඒකේ මොකද්ද තියෙන්නේ? දැන් අපිට පේනවා මේ ඔයගොල්ලෝ දන්නෝ තයෝ ධම්ම සූත්‍රයේ තියෙන සම්බන්ධතාවයක් මේ දෙකේ එක අත්තා. ඒ අත්තයි කියලා ගත්තාන් පස්සේ අපි මෝඩයා වෙනවා 1.3 මෝහය කියලා අපි තයෝ ධම්ම සූත්‍රයේ ඉගෙනගෙන තියෙනවා. එතකොට දැන් මේ අත්තා කියලා ගත්තාම අපි දන්නව නේද බය අගතියට ගිහිල්ලා ව්‍යාධිය දක්වා අපි ගමන් කරනවා. ඉතින් මේකට පැරලල් ලයින් එකක් ඇන්දොත් ඕක යන්නේ යම් පිච්චන් නලබති තම්පි දුක්ඛේට. එතකොට දැන් මේක මේ අත්තා කියන එක මේකට ඇතුල් වෙනවනම් එහෙමනම් මෙතන මේ අත්තා කියනගෙන අරගෙනම තමයි මේ රෝගී බවක් තියෙන්නේ මෙතන. රොදන් වදති අත්තනෝ කිව්වනේ නේද? මෙම තමන් හැම අත්තා කියලා ගැනීම රෝගයක් කියලා. එහෙමනම් දැන් මෙතන තියෙන අත්තට මොකද වෙන්නේ? එයා යනවා මේක ඇතුළට. ඒකේ අර්ථය තියෙන්නේ මෙහෙම බෝල කුඩු වගේ රිදි දාන එක තියෙනවා නම් උඩ එක අකුලන්න බෑ යට එක අකුලන්න නැතු. මේක ගියා නම් අත්තා කියන එක මෝහයට ගියා නම් මෙතන තියෙන අත්තත් මේක ඇතුළට යනවා. එහෙමනම් අපිට පේනවා මේ 4-5 ගැන තමයි අපි මේ කතා කරන්නේ. 4 වෙනි රවුම 5 වෙනි ස්ටෙප් එක. යම් පිච්චන් නලබති තම්පි දුක්ඛය තුල අත්ත සංඥාව කියන එක ඇතුළත් වෙලා තිනවා කියන එක පේනවා. ඊළඟට අපි කතා කරනවා මේ 4-7 කියන එක. 7 කිව්වහම නන්දිය නේද? අර 2B diagram එකේ අපි දැක්කා 6 ආම 7 කියන්නේ නන්දිය කියන එක. ඒ කියන්නේ මොකද්ද? බබා වගේ රූපයෙන් අපි වෙන් වුණා. ඒ වගේ රූපයකින් ඉන්න තියනා වූ කැමැත්ත. නන්දිය කියලා කියන්නේ මෙරළේ ඉපදින්න තියෙන කැමැත්තයි කියන එක අපි ඉගෙනගෙන තියෙනවා. ඊළඟට අපි කතා කරනවා මේ 5-3 කියන එක. 5-3 කියන්නේ සංඥාවේ ජරාව. දැන් 3-3 වෙනකොට රූපේ ජරාව. 4-3 වෙනකොට වේදනාවේ ජරාව. ඊළඟ රවුම 5-3 වෙනකොට සංඥාවේ ජරාව කියන එක. ඒ කියන්නේ නිට්ටයයි කියලා ගත්ත එක ඒ සංඥාව වෙනස් වෙලා තියෙනවා. මොකද අපි එතෙන්ට එන්න ඉස්සෙල්ලා අපිට පේනවා දැන් මේ 5-3 වෙන්න ඉස්සෙල්ලා 5 වෙනි රවුමට යන්න ඉස්සෙල්ලා 4 වෙනි රවුම වෙලා තින්නේ පැය. දැන් මේ 4-6 4-7 මේවා සිද්ධ වෙලා තියෙනවා. දැන් ප්‍රිය දේවල් වලින් වෙන් වෙලා මම යම් කිසි දෙයක් නිට්ටයයි කියලා ගත්තා. එතකොට ඒ විනිත්‍ය උදේ වෙනස් වෙලා තමයි මගේ මේ සංඥාවේ ජරාව කියන එක තියෙන්නේ. එතකොට මේක මේ සංඥාවේ ජරාව කියන එක හරියට පැහැදිලි කරගන්න පුළුවන් ওই මුහුදු වෙරළේ රැළ බිඳෙන විදිය බැලීමෙන්. මුහුදේ මේ වතුර පාර මෙහෙම එනවා. රැළ වේව් එක වාගේ එනවා. ඒ වේව් එක මෙහෙම ඇවිල්ලා මේක කඩාගෙන වැටෙනවානේ. ඒක කඩාගෙන වැටුනහම මේ වැටෙන වතුර ටිකට මොකද වෙන්නේ? එක ඒ ඒක පැත්තකට අපි පේනවා මේක වතුර ගොඩක් දැම්මොත් දෙපැත්තටම යනවා. එකක් රැළ මුහුද පැත්තට එනවා, අනිත් පැත්ත ඉවුර පැත්තට එනවා. එතකොට දෙපැත්තට යනවා කියන එක තියෙනවා. එතකොට මුහුද ඈත ඉඳන් මේ තමන්ගේ තියෙන මුහුදු වෙරළ කරා ගමන් කරනවා නම් වතුර පාර දැන් අර බෙදෙන්නා වූ රැළ පාර මොකද වැටෙන්නේ? අර දෙපැත්තට යන වතුර පාරට. එතකොට අපිට පේනවා මෙහෙම ආපු එක දැන් රිවර්ස් වෙලා අනිත් පැත්තට යනවා කියලා. එහෙනම් මේ පැත්තට එනකොට නිට්ටයයි කියලා ගත්තා නම් අනිත් පැත්තට යනකොට නිට්ටය රිවර්ස් වෙලා. ආන්න එක තමයි මේ පෙන්වන්නේ. ඒක රිවර්ස් වෙලා තමයි මේකේ මේ ජරාව කියන එක අපිට පේන්නේ. එතකොට මේ විදිහට තේරුම් ගත්තොත් ඉතින් බොහොම බොහොම හොඳට තේරෙනවා. ඊළඟට මේ 7-7 මේ 7 වෙනි කාරණී කියන එක ගත්තාම ඒක තමයි උපායාසය කියන එක. ඉතින් මැරිච්ච මනුස්සයට ලොකු ඩිස්ට්‍රෙස් එකක් තියෙනවනේ. ඇයි ඉතින් යාර බබා වගේ රූපයෙන් එහෙම වෙන්ගෙලා දැන් ඉන්නෝ? ඊට පස්සේ ගත්තාම යාට කාලත් නැහැ නේද? එතකොට එතන ලොකුවට ඩිස් එකක් තියෙනවා. ඉතින් මේක කල්පනා කරන්න පුළුවන් මේ ක්‍රෝධ උපායාසය කියන එක. ඒ දැඩි වෙහසක් ක්‍රෝධ දැඩි වෙහස කියන එක තියෙනවා. කොයි විදිහකට ජීවත් වෙන්න හිතුවත් ව්‍යාධිය නිසා මැරලා වැටෙනවා කියන එක පෝතලිය සූත්‍රයේ අපි බැලුව පළතුරු ගෙඩියක් කාලවත් ඉඳ බැරියේ කියන එක. ඉතින් මේ කාරණා ටික ඒ කෙනෙක් ඔය මේකේ ලකුණු කරගන්නවා නම් ඒකේ ගොඩක් ඒ දේවල් පේනවා. ඒ කියන්නේ මෙන්න මේ පස්වෙනි ස්ලයිඩ් එකේම ලකුණු කරගත්තොත් එහෙම මේ 4-2 කියලා කියන්නේ විඥානීය නිත්‍යභාවය තමයි මරණීය වුණා කියලා. විඥානයේ නිත්‍යභාවය තමයි මරණීය වෙලා තියෙන්නේ. ඊළඟට අපිට ආපහු පේනවා 4-3 කියලා කිව්වහම වේදනාවේ ජරාව. ඒ කියන්නේ ඒකේ තියෙන දිට්ටිය මිදිලා නේද? ඊට පස්සේ මෙතන තියෙනවා 4-6 කියලා ගත්තාම වේදනාවේ ව්‍යාධිය. ඒ කියන්නේ සංකල්පය බිඳුනා කියන එකයි 4-6 තියෙන්නේ. වේදනාවේ ව්‍යාධිය සංකල්පය බිඳුනා. එතකොට ඊළඟට අපිට ආපහු වෙනවා මේ 4-7 කියලා කිව්වහම අර බබා වගේ රූපයක් තිබිලා ඒ රූපයෙන් අපි ඉන්න කැමති. ඒ තමයි නන්දිය. ඉතින් ඒ කියන්නේ මලාට පස්සේ ඉපදීමට ඇති කැමැත්ත මෙතන තියෙනවා. ආපහු ගත්තාම 5-3 කියන එක ඔගොල්ලෝ දන්නවා මේ සංඥාවේ ජරාව. ඒ කියන්නේ නිට්ටයයි කියලා ගත්ත සංඥාව වෙනස් වෙලා තිනවා. එතකොට ඒ කියන්නේ නිට්ටයයි කියන ගත්ත සංඥාව වෙනස් වුණා කියවහම ඕලන්ට පේනවා මේ 4-7 වෙලා ඉවරයි. 4-7 වෙලා තමයි අපි මේ කතා කරන්නේ. එහෙනම් මම නිට්ටයයි කියලා ගත්ත එක මොකක් හරි වෙනසක් වෙලා තිනවා නම් මුහුදුවර රැල්ල නම් ගිහිල්ලා අනිත් පැත්තට ගිහිල්ලා බිඳිලා දැන් අනිත් පැත්තට යනවා. ඒත් ගන්නේ අපි නිට්ටයයි කියලා. ඒක හරි පුදුමයි. ඒක නතර වෙන්නේ නැහැ. අනිත්‍ය ස්වභාවය. හැබැයි වෙනසක් වුණා කියන එක නම් තියෙන දිශාවත් මාරු වෙලා දැන් තියෙන්නේ. එතකොට මේ සංස්කාරවල නිත්‍යභාවය 4-4 කිව්වහම සංස්කාරවල නිත්‍යභාවය තමයි ජාතිය වෙලා තියෙන්නේ. ඒ සංස්කාර නිත්‍යයි කියලා එකතු වෙනවනේ 4-4 වෙනකොට. අර පෝතලී සූත්‍රයේ වාගේ. මෙතන අපිට ලියා ගන්න පුළුවන් 4-7ට මැරිච්ච මනුස්සයට දැඩි වෙහසක් තියෙනවා කියලා. එතකොට මේ විදිහට බැලුවාම මේක මේ භාවනා කරගන්න ලේසි වෙනවා. ඉතින් මේ මෙතන 4-5 තියෙන අත්තායයි ගැනීම මෙන්න මේක තුල තියෙනවා කියලා. 4-5. දැන් මේකේ මේ ඩයග්‍රෑම් එක නිකන් ස්කිප් කරන්න පුළුවන් ඩයග්‍රෑම් එකක් නෙමෙයි මේ පස්වෙනි ස්ලයිඩ් එක කියන එක. මේකේ විශේෂයෙන්ම කල්පනා කළ යුතු දෙයක් තමයි මෙන්න මේ 4-2. ඒ කියන්නේ මම මගේ දිට්ඨිය බිඳුනහම වේදනාවයි වේදනාවත් එක්ක ඉන්න පුළුවන් කියලා අර ස්ටයා කේස් එක ජරා වෙලා දැක්කාම නිකන් එනවනේ ඇඟටම නේද අයියෝ මේක ජරා වෙලයි කියලා. එතකොට මේ වේදනාවයි වේදනාවත් එක්ක ඉන්න පුළුවන් කියන හැඟීම බිඳිලා තියෙනවා. එතකොට මොකක් හරි එකක් කැඩුනහම අපි හොඳ එකක් හදනවා. එතකොට ඒක තමයි ජාතිය. අන්න හැදුවා. රත්තරන් වලින් ස්ටයා කේස් එකක් වගේ තමන් ඒක හොඳ එකක් හැදුවා. ඒ කියන්නේ පලාස කළා. 4-4 තියෙන පලාසය. තියෙන එක පලාස කළා. හොඳ එකක් ගත්තා. එතකොට 4-4 මගේ ජාතිය ඇති වෙනවා නම් ඒටි ඉස්සෙල්ලා මම මැරිලා තියෙන්න ඕන. ඕක අවබෝධ කරගන්න පුළුවන් එකම ක්‍රමය තමයි අර බෙල් ෂේප් කර්ව් එක. ABC කියලා බැලුවා තුන්වෙනි රවුම 4-4 මම ජාතියක් ඇති කරගත්තා නම් ඒටි ඉස්සෙල්ලා මම මැරිලා තියෙන්න ඕන. මේ මැරිලා තියෙන එක තමයි එහෙනම් 4-2 කියන එක. එතකොට මේ විදිහට කල්පනා කිරීමෙන් අපිට අවබෝධ කරගන්න පුළුවන් අන්තිමට ඒ නිට්ටයයි කියලා අපි අරගෙන තියෙන්නේ විඥානීය මරණී විඥානීය මරලා වැටෙනවා අපි ගත්තා ඒක නිට්ටයයි කියලා. එතකොට තමන් පිස්සෙද්ද කියලා හිතෙනවා නේද? එතකොට ඊළඟට ගත්තාම 5-3 කියන්නේ සංඥාවේ ජරාව අරක ගිහිලා රිවර්ස් වෙලා ඇවිල්ලා නිට්ටයයි කියන එක වෙනස් වෙනවා. එතකොට නිතරම මතක තියාගන්න 3 කියලා කිව්වහම දිට්ටි බෙදිලා රූපයයි රූපය නිසා මම පවතිනවා කියන දිට්ඨිය. වේදනාවයි වේදනාව නිසා මම පවතිනවා කියන දිට්ඨිය. ඒ කියන්නේ ජරා ධර්මයේ කියලා කිව්වහම එතන තියෙනවා මේ දිට්ඨිය වේදනා කියන එක. 6 කියන එක එනකොට ස්ටෙප් 6 කියන එක එතකොට අපිට පේනවා ව්‍යාධි ධර්මයේ අනරක ඒ වෙනස් වීම කියන එක සංකල්පය කියන එක බෙදිලා. දිට්ඨිය බෙදීමයි සංකල්පය බෙදීම. යන්නේ විදිහට මතක තියාගන්න. එතකොට එහෙමනම් අපි ආපහු 6 ස්ලයිඩ් එකට ගියොත් මේ 6 ස්ලයිඩ් එකේ පෙන්නනවා මෙන්න මේ ආශ්‍රවයයි මේ රවුණුයි අතර තිබෙනා වූ සම්බන්ධතාවය. එතකොට ඔය 4-4 කියන එක අපි දන්නවා ඒ කාම ආශ්‍රවය කියන එක. 4-4 කියනකො කාමාශ්‍රය. ඇයි සුඛය කියන්නේ කාමනේ පරාමාසයට. කාමාශ්‍රය කියන්නේ සුඛේ පසු සංඥාව. නේද? එතකොට එහෙමනම් අපිට පේනවා හතරේ හතර අන්න සුඛේ පරාමාස වෙලා ඒකේ තමයි කාමාශ්‍රය. ඊළඟට පස්වෙනි රෞමයෙන් පස්සේ තමයි අපිට භව ආශ්‍රය. අරක ලාභයි කියලා එහෙම ගන්න එපායි. අත්තා කියලා ඇවිල්ලා මතකද අපි ලාභ මච්චරිය වෙනවා කිව්වේ? චේතනාගයන් දෙනවා කිව්වේ. චේතනා කළාට පස්සේනේ අර කිව්වේ කුණු අඹ ගෙඩියක් ගත්තා. කැපුවා, කෑල්ලක් කෑවා, උන්න රසයක් කෙනෙක් ඇති වුණා. ඊට පස්සේ ඉතින් කල්පනා කළා ජීවිතේ අර්ථ දක්වා ගත්තා. දැන් මේක තමයි මම කරන්නේ. මම මේ රස්සාවක් කළා මුදල් හොයාගෙන, බිල් ටික ගෙවලා ඩොලර් 10ක් විතර ඉතුරු කරගෙන ඊට පස්සේ මම මේ ජීවත් වෙනවා කියලා ජීවිතේ අර්ථ දක්වා ගත්තා. චේතනා කළා. ඒ අනුව තමයි මෙතන ඒක සිද්ධ වෙන්නේ පස්සෙන් රවුමින් පස්සේ. එතකොට අත්තා කියන කතාව තියෙන්න ඕනි එතෙන්ට. ඊට පස්සේ මේ අටවෙනි රවුමින් එකෙන් පස්සේ ගත්තාම අපිට මේ ඇති වෙනවා ditthi ආශ්‍රය කියන එක. දැන් සාමාන්‍යයෙන් නම් කෙනෙකුට හිතෙනවා ඕක ගැන හිතාගෙන යනකොට මේ ධම්ම මච්චරිය කියන එක ඇති වුණා නම් මට මේක සිද්ධ වෙනවා නේද කියන එක. ධම්ම මච්චරිය. එතකොට ධම්ම මච්චරිය තිබිච්ච ඵලයට ditthi ආශ්‍රය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක හේතුව තමයි දැන් ඕගොල්ලෝ ඩිග්‍රී එකක් එහෙම පාස් කළා. ගිහිල්ලා කියන්න පුළුවන් මට ඔය ඔක්කොම වැඩ පුළුවන් කියලා. ඔෆිස් එකකට ගිහිල්ලා ඒ මිනිසුන්ට කියනවා ඉන්ටර්විව් එකට ගිහිල්ලා I can do this කියලා නේද? ඒ කිව්ව ඵලයට ඒගොල්ලෝ පිළිගන්නවා. නෑ, ඒගොල්ලෝ කල්පනා කරනවා මෙයාගේ මේ සංස්කාර දැන් අපි කෙමිස්ට්‍රි ෆිසික්ස් පාස් කළාද සංස්කාරයන් තියෙනවා. එතකොට ඒ සංස්කාරයන් වලට අගයක් දෙන්න ඕනි ඒ ආයතනේ. මෙයාට පුළුවන් කියලා. ඒ අගය දුන්නට පස්සේ තමයි ඒක ඇති වෙන්නේ. එතකොට ඒක නිසා ditthi ආශ්‍රය කියන එක ඒ අටවෙනි රවුමෙන් පස්සේ තමයි සිද්ධ වෙන්නේ. අවිද්‍ය ආශ්‍රය කියන එක රවුම් 10වෙනි රවුමෙන් පස්සේ තියෙනවා. මේ විදිහට තමයි මේ ආශ්‍රයනු රවුණු අතර සම්බන්ධතාවය කියන එක. එවනම් අපි 7වෙනි ස්ලයිඩ් එකට යමු. මේ 7වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ මේ ආශ්‍රයන් අතර සම්බන්ධතාවය. අර පဋාණ පාළිය මම හොයාගත්ත එක. ඒකේ පෙන්නනවා මේ රතු පාටින් ඇඳලා තියෙන එකේ පෙන්වන්නේ දෙපැත්තටම යනවා. ditthi ආශ්‍රය තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රය, අවිද්‍යා ආශ්‍රය තියෙනවා නම් ditthi ආශ්‍රය ඇති වෙනවා. ඒ වගේ තමයි අවිද්‍යා ආශ්‍රය කියන එක තියෙනවා නම් කාම ආශ්‍රය ඇති වෙනවා. කාම ආශ්‍රය තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රය ඇති වෙනවා. මේ කොළපාටින් ලකුණු කරලා තියෙන එක පැත්තකට විතරක් යන්නේ ඒවා. එතකොට ඒ කියන්නේ ditthi ආශ්‍රය තියෙනවා නම් කාම ආශ්‍රය ඇති වෙනවා. අපි ආ මෙත්ත සූත්‍රෙත් ඔක බැලුවා. භව ආශ්‍රය කියන එක තියෙන isolated එක වෙනම තියෙන. භව ආශ්‍රය ඇති වුණා නම් අපිට අවිද්‍ය ආශ්‍රය කියන එක ඇති වෙනවා. ඉතින් ඕක අපිට පැහැදිලි වෙනවා මේක ඇයි මේ භව ආශ්‍රය වෙනම තියෙන්නේ. ඒකෙන් කොහොමද මේක ඇති වෙන්නේ කියන එක පස්සේ ඩයග්‍රෑම්ස් වලදී පේනවා. එතකොට මේක එහෙනම් ආශ්‍රව අපි ඉස්සෙල්ලා රවුණුයි ආශ්‍රවයේ අතර සම්බන්ධතාවය පෙන්වනවා. දැන් පෙන්වනවා මේ ආශ්‍රවයන් අතර එකිනෙකා අතර තියෙන සම්බන්ධතාවය. එහෙමනම් අපි 8වෙනි ස්ලයිඩ් එකට යමු. 8වෙනි ස්ලයිඩ් එකේ අපිට පෙන්වනවා මේ කාමච්ඡන්දය කියන එක. මතකයි ඔයගලන්ට අර ස්පෙෂල් එකේ බොජ්ජංග භාවනාවේදී අපි ඉගෙන ගත්තා. එතකොට ඒකේ අපි ඉගෙන ගත්තා ඒ වගේම දවස් 4 වැඩසටහනෙත් අර ඒරියාස් දෙකක් සමාන කරලා බලනු. කලින් කෑමක් කාලා තියෙන ඒරියා එක සරසංකප්ප ඒරියා එකයි ඒ වගේම දැන් කන කොටයි මේ දෙක අතර ඊට පස්සේ අපිට පේනවා මේකේ වෙනසක් තියෙනවා, ගැප් එකක් තියෙනවා කියලා. එතකොට මෙහෙම මේ වෙනස ඇති වෙන්න නම් ඔය දෙවෙනි ඒරියා එකට මොනවා හරි එකක් එකතු වෙලා තියෙන්න ඕනේ. මොකක්ද ඒකට එකතු වෙලා තියෙන්නේ? පළවෙනි එක තමයි මේ ජරාවට යෑම කියන එක එකතු වෙලා තියෙන්නේ. ඊළඟට දෙවෙනි කාරණේ පෙන්නනවා තමන්ගේ ගති ලක්ෂණයන් කියනවා. එතකොට මේ ගති ලක්ෂණයන් කොහොමද ඇති වෙන්නේ? ඒව තමයි මේ අනුසය වෙච්ච ධර්මයන්ගේ ඇති වෙලා තියෙන්නේ. දැන් එක්කෙනෙක් යම් කිසි දෙයකට කැමති, තව එක්කෙනෙක් ඒකට කැමති නැහැ. එතකොට එයාගේ අනුසය වෙලා තියෙන හැටියට තමයි ඒක තියෙන්නේ. එතකොට අනුසය කියන ධර්මයන් ඇති වෙන්නේ මොකෙන්ද? ආශ්‍රයයන්ගේ. ආශ්‍රයයන්ගේ අනුසය. රවුම් කරකෝ කරකෝලා ගිහිල්ලා ආශ්‍රයයන් වුණා. දැන් ආශ්‍රයයන් නිසා අපිට අනුසය කියන එක ඇති වෙනවා. එතකොට මේකේ බලන්න මේ ආශ්‍රය අපි ලකුණු කරලා තියෙනවා මේ සුඛයි කියන එකේ පසු සංඥාව කාමාශ්‍රය. ඒ වගේම අත්තා කියන එකේ පසු සංඥාව භව ආශ්‍රය. නিত্যයි කියන එකේ පසු සංඥාව ditthi ආශ්‍රය. ඒවාගේම ආපහු පෙන්වනවා අපිට අවිද්‍යා ආශ්‍රය. ඒකට අර ඉස්සෙල්ලා කිව්ව ආශ්‍රව අතර සම්බන්ධතාවයත් මේකේ ලකුණු කරලා තියෙනවා නැවතත්. එතකොට මේ පැත්තෙන් අපිට පේනවා මේ අපි චේතනාව එහෙම ඇති වුණාට පස්සේ මේ දකුණු පැත්තේ යම්කිසි ධර්මයක් තියෙනවද, ඒ ධර්මයේ වම් අත කරා ගමන් කිරීමක් කියන එක තියෙනවා. දකුණට තියෙන එක වමට එනවා. එතකොට ඉතින් මෙතන ලකුණු කරලා තියෙනවා මේ සංස්කාරවලට ඇලිලා. ඒක නිසා තමයි මේ විදිහට තියෙන පානාතිපාත අදත්තා දානවලට ඇලිලා තමයි දකුණේ තියෙන ධර්මයන් වම් අත පැත්තට එන්නේ. දැන් මොකද වෙන්නේ මෙහෙම වුණා? මෙහෙම වුණාම මේ කාම ආශ්‍රය කියන එකට දැන් මේ දකුණු පැත්තෙන් තිබින්නා වූ අවිද්‍යා ආශ්‍රෝ, දික්ඛ්‍ය ආශ්‍රෝ කියන ඒවා එකතු වෙනවා. මේ පැත්තේ ඒවා මෙහාට එනවා නම් මේක එකතු වෙනවා. දැන් මේ අපේ දැන් ඊකසි යම්කිසි කාම ආශ්‍රයක් තියෙනවද යම්කිසි සුඛයි කියලා. දැන් එහෙමනම් ඉතින් මේ අත්තා කියලා ගත් එකේ බලපෑම මේකට එකතු වෙනවා. නිට්ටයයි කියලා ගත් එකේ පසු සංඥාව හැදෙට මේ දික්ඛ්‍ය ආශ්‍රය මේකට එකතු වෙනවා. පේනවද මේ? අපේ තියෙන කාම ආශ්‍රයට මේ අපි නිකන් කනකොට කෑමක්, එතකොට එහෙනම් නිකන් මේක රසයි කියනවා විතරක් නෙමෙයි. අරවැය බලපෑමත් එක්ක තමයි අපි කියන්නේ මේ නාම කොටසෙන් ඇතිවෙනා වූ ප්‍රශ්නේ. එතකොට මේ තණ්හාව නිසාම තමයි මේක එකතු වෙන්නේ කියන එක දැන් පේනවා. මේ පැත්තෙන් මේ ඇති වෙලා තියෙන තණ්හාව නිසා. එහෙමනම් අපි 9 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේකේ ලියලාමත් තියෙන ඕගොල්ලෝ භාවනාවට ගන්න මොනවද කියන එක ඒ ස්ලයිඩ්ස් එක තමයි මේ යන්නේ. මේවා තමයි භාවනාව, සබ්බාසව භාවනාව. එතකොට අපි ඉගෙනගෙන තියෙනවා ওই කලහ විවාද ඒ වගේ සූත්‍ර දේශනාවලදී ඒ කුසීත බව කියන එක ඇති නොවෙන්න නම් කයෝ ධම්ම සූත්‍රෙත් ගත්තාම ඒ විරිය තුනක් අපි භාවිතා කළාම ඒ විරිය තුන එකක් තමයි මේ රූපය ස්පර්ශ නොවෙන්න. ඊළඟට රහතන් වහන්සේ පෙන්නන සංඥාව මගේ නොවෙන්න විරියක් භාවිතා කරන. ඊළඟට ආපහු පෙන්නන මේ සංස්කාර කියන ඒවා මගේ නොවෙන්න. රූපය මගේ නොවෙන්න, සංඥාව මගේ නොවෙන්න, සංස්කාර මගේ නොවෙන්න විරියක් භාවිතා කරනවා කියනවා. එතකොට දැන් අපි දන්නවා ඔය අපේ ඩයග්‍රෑම් එකේ කාමච්ඡන්දේ අපි ලකුණු කරන්නේ මෙතන නේද? මේ කාමච්ඡන්ද රේඛාව දික්කරුතින් අපි එන්නේ මොකටද? ජරාවට. එතකොට එහෙමනම් අපි මේ කාමච්ඡන්දය කියලා කියන්නේ මොකද්ද? මේ ජරා ධර්මයට තියෙනා වූ කැමැත්ත. ජරාවට තියෙන කැමැත්ත ජරා ධර්මයට අර කැමැතින එක. ඒ කියන්නේ රූපයයි රූපය නිසා මම පවතිනවා කියන දිට්ඨිය බිඳින එකට අපි කැමැති. ඒකත් හරි තමයි නේ. හරි තමයි කියලා කියන්නේ ඕගොල්ලන්ගේ ඉදර බඩුවක් එහෙම කැඩුනහම කල්පනා කරන හොඳ වැඩේ මේක ඇඩිච් එක හොඳ වඩුවක් ගන්න පුළුවන්. දැන් මහත්යත් කියනවා එහෙනම් අපි අලුත් එකක් ගමු කියලා. නේද? එහෙමත් තියෙනවනේ නේද? ඒ වගේ තමයි මේක කැඩුනහමත් ඕගොල්ලෝ කැමති වෙන ගතියකුත් තියෙනවා. මොකද එහෙනම් හොඳ අලුත් බබා වගේ රූපයක් ගන්නත් පුළුවන් නේ. මේක දැන් ජරා වෙලා නේ. එතකොට එහෙනම් අපිට පේනවා මෙහෙනම් කාමච්ඡන්දය කියන්නේ ජරාවට කැමැති. ඉතින් ජරාවට කැමති වුණා නම් එහෙනම් ඉතින් තමන් අනිවාර්යයෙන්ම ව්‍යාධියයි මරණයටයි ඒවටත් කැමති වෙන්න ඕනේ. එතකොට පේනවා නිකන් අපි නිකන් පිස්සෝ වගේ. ජරාවට කැමති වුණා. ඉතින් එහෙමනම් ඒ දැන් අපි එහෙමනම් අපිට පේනවා මේ ඒ ජරාවට කැමති වෙනවා නම් ඒක මෝහයනේ. මෝඩකමනේ නේද? ජරාවට කැමති වෙනවා කියලා කියන්නේ. එහෙමනම් මේ පළවෙනි විරිය කියන එක අපි භාවිතා කරන්නේ මොකටද? ඒ ජරාවන රූපේ ස්පර්ශ නොවෙන්න. ඒක තමයි පළවෙනි විරිය කියන එක. දැන් ඊළඟට ප්‍රශ්නයක් එනවා. ඇයි අපි මේ ජරාව ගන්නෙ? ඇයි අපි මේ රූපේ ජරා වෙනවා? හැමදාම පේනවා මේ මල යකඩ යන්නේ නැ මලකට කනවා කනවාමයි. හැබැයි ආපහු ගිහිල්ලා ගන්නෙත් සල්ලි දිදී අරව කර කර ගන්නෙත් මලකට කාපු යකඩ යන්නේ අම්මයි. දැන දැන කරනවා. ඇයි එහෙම කරන්නේ? අන්න ඒක තමයි මේ ඊළඟ ප්‍රශ්නේ අපි කතා කරන්නේ. මේක පෙන්වන්නේ මොකද්ද? මේ ඒරියා 1 එක නිසා ඒරියා 4 කියන එක ජෙනරේට් වෙනවා. ඒරියා 4 එකේ තියෙන්නේ මොකද්ද? සුඛේ පරාමාසයට ආව පරාමාසයෙන් ඊට පස්සේ අත්තා කියලා ගත්තා. ඉතින් අත්තා කියලා අරගෙන මෙතන මේ දික්ටි අනුසය ඉතින් ඇඟිල්ල දික් කළා රූපයට කියනවා. අන්න රූපය සුඛයි. අන්න ඒ අර්ථයනේ මේ සුඛේමනේ අපි පවරන්නේ නේද? දික්ටි අනුසය හරහා දැන් මගේ කියලා ගත්තට පස්සේ මේක දිගේ අන්න රූපයට සුඛයි කියන කතාවක් කියන එක තියෙනවා. එහෙමනම් අපිට පේනවා මෙන්න මේ අත්තා කියලා ගැනීම නිසා තමයි අර ජරාවෙච්ච රූපය මගේ කියලා ගන්න කියන්නේ. එතකොට ඒකට උදව් උපකාර කරනවා. අත්තය ගැනීම නිසා රූපේ මගේ කියලා ගන්න උදව් උපකාර කරනවා. අර පෝතලී සූත්‍රෙත් අපි ඔක ටිකක් දැක්කනේ. ඒ දර පෙන්නුවේ මෙයා හින්දා මාට ජීවත් වෙලා ඉන්න පුළුවන් ආදි වශයෙන් කල්පනා කරනවා කියලා. එතකොට අපි මේ අත්තා කියලා ගත්තේ ඒ වේදනාව පරාමාසයට ඇදීම කියන එක. අපි දන්නවා මේ වේදනාව ජරාවටපත් වෙලා තියෙනවා. හතර තුන කියන්නේ වේදනාව ජරාවටපත් වෙලා තියෙනවා. එහෙමනම් අපි මේ දෙවිලි පාර කැමති වෙලා තියෙන්නේ මොකටද? වේදනාවේ ජරා ධර්මයට. දැන් අපි මලකඩ ගාපු යකඩණේ ගන්නවා විතරක්ම නෙමෙයි. එතකොට මලකඩ ගාපු යකඩණේ හදන බඩුත් අපි ගන්න කැමති වෙලා තියෙනවා. ඒකෙන් ඇති වෙන වේදනාවටත් අපි කැමති වෙලා තියෙනවා. එතකොට ඒ අනුව අපිට පේනවා අපි නිකන් රූපේ ජරාවටත් කැමති වුණා, දැන් වේදනාවේ ජරාවටත් කැමති වෙලා තියෙනවා. ඒ කියන්නේ එන්න එන්නම අපි ජරාවටමයි කැමති වෙන්නේ. හරිම පුදුමයි. බැලුවාම නිකන් පිස්සු වගේම තමයි බැලුවාම නේද? ඒකනේ මේ කරන්නේ. එන්න එන්නම ඒකටම අපි ගන්නවා. එතකොට මේක තමයි උදව් උපකාර කරලා තියෙන්නේ. අන්න අර මලකඩ කාපු යකඩ ඇණිය ගනින් කියලා කියන්න. ඒක ගැනීම සඳහා කරලා තියෙන්නේ මේකෙන් තමයි. අත්තා කියන එක. එහෙමනම් අපි මේ දෙවිනි විරිය මේ අත්ත සංඥාව මගේ නොවෙන්න. මෙයා තමයි කියන්නේ අරක ගන්නේ කියලා. ඒක නොවෙන්න තමයි දෙවිනි විරිය කියන එක තියෙන්නේ. එතකොට අපි එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. 10 වෙනි එක ස්ලයිඩ් එක. දැන් අපි දන්නවා දැන් ඒරියා 1 වලින් ඒරියා 6 එක මතකද? බය බේරෝ එක එහෙම බැලුවා ටිකකට ඉස්සෙල්ලත් 1 එකෙන් 6 එක හැදිලා එනවා කියලා. මේ 6 එකනේ මේ තියෙන්නේ නේද? පරාමාස කාය ග්‍රන්ථේ ඉදන් සත්‍යාවි නිවේසකාන්තේ going bad way through delusion. එතකොට මෙන්න මේ ඒරියා එකනේ ඒරියා 6 කියලා අපි කිව්වෙමු. එතකොට මේ ඒරියා එකේ කොහොමද ධර්මයේ ගලාගෙන යන්නේ කියන එක අපි බලමු. අපි දන්නවා අර විඥාන පත්‍ය නාම රූපං කියලා කිව්වහම එන්න මෙන්න ඉදන් සත්‍යාවි නිවේස කාය ග්‍රන්ථයට ඒක ධර්මයේ මේක ගලාගෙන එනවා ඇතුල් වෙනවා කියන එක තියෙනවා. දැන් යම්කිසි අගයක් මේකට ඇතුල් වුණා නම් ඒ අගය මේ පරිදේවේ දක්වා ගමන් කරනවා කියන එක තමයි මේ ලයින් 5 කියන එකෙන් තියෙන්නේ. ඒක හරියට මම කියන්නේ අර දියවුල් පුතකින් යාන්තම් පොඩ්ඩක් වතුර ටුට්ටක් එනවා වගේ. ඉතින් මේකට කවුරු හරි සපෝට් කරේ නැත්නම් තව දියවුල් පුතකින් හරි සපෝට් කරේ නැත්නම් මේක වේලිලා යනවා. එතකොට ඒකට සපෝට් කරන එකක් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ මෝහය නිසා ඒ උද්දච්චය කියන එක අපිට තියෙනවා. ඒක අගේ මගින් ඔන්න අරක පවත්තනවා ලයින් 6 එක. ඉතින් කෙනෙකුට මෙතන ලියා ගන්නත් පුළුවන් මෙතන ලයින් 5 එකේ ඉන්නේ මොකද්ද? ජරාවන රූපේ නිසා ඇතිවෙනා වූ සංඥා ආගේ තමයි මෙතනින් එන්නේ 5 එකේ. ඊළඟට ලයින් 6 එකේ මොකද්ද එන්නේ? මිච්ඡාදිත්‍ය මගින් ඇතිවෙච්ච උද්දච්ච මානාගය. මිච්ඡාදිත්‍ය නිසා ඇතිවෙන උද්දච්ච මානාගය. දැන් මේ හරි උද්දච්චයි කියන්නේ يعني උද්දච්චයි මානෑ එකට සම්බන්ධයි. ඒතර උද්දච්ච මානාගේ තමයි මේකෙන් එන්නේ. දැන් ඔන්න මේ 5න් එකක් එනවා 6න් එකක් එනවා. එතකොට මේක මේ බයාගති දක්වා යන්න තල්ලු කරන්නේ කවුද? මෙන්න මේ ලයින් 7 එකෙන් එන්නා වූ ඒ යගයත් එකතුල. දැන් එහෙනම් වතුර පාරවල් තුනක්ම එකතු වෙලා නේ. එතකොට මේක ඇතුලේ තියෙන්නේ මොකද්ද? ඒ පරාමාස වෙච්ච ධර්මය මොනවද පෙර පරාමාස වෙලා තියෙන්නේ? පරාමාසයට ආවේ සුඛය නේද? මේ පැත්තෙන් ආපු සුඛය. එතකොට අන්නේ ධර්මයන් තමයි මේක දිගේ ගලාගෙන ඉන්නේ සුඛයි කියන කතාව. දැන් ඉතින් ගැලවීමක් නැහැ. මේකත් එක්ක මේ ලයින් 8 එක හරහා ගමන් කරනවා. දැන් එතකොට අපිට පේන්නේ මෙතන තියෙන්නේ මේ සංස්කාරණේ අපි මේ කතා කරන්නේ. එතකොට සංස්කාරයේ මෙන්න බයාගතිය කරා ගමන් කිරීම කියන එක සිද්ධ වෙනවා. එතකොට මේක මේ 11 වෙනි රවුමට පස්සේ සිද්ධ වෙන දෙයක්. මෙතනින් වෙන්නේ මොකද්ද? මේ සංස්කාර නිසා අත්තා වෙනවා. අර ඉස්සෙල්ල වේදනාව නිසා අත්තා කතාවක් තිබුණා. දැන් අපි කියනවා මේ සංස්කාර නිසා ඒ අත්තා කර ගැනීම කියන එක තියෙනවා. එතකොට මේ විදිහට මේ සංස්කාරවල අත්තා කියන එක ආවට පස්සේ දැන් අර අපි දැක්ක අර ඒරියා 4 වල අත්තා කියලා ගැනීමක් තියෙනවනේ. දැන් ඒ වෙලාවේදී මුලින් කිව්වා අපි මේ ජරාවෙන රූපය ගන්නේ මොකද? අත්තහින්ද. ඒරියා 4 වල තියෙන අත්ත. එතින්දි කිව්වා එතන වේදනාවේ ජරා ධර්මයේ තමයි අත්ත කියලා ගන්නෙ. දැන් ඇයි අපි මේ වේදනාවක් දන දන ජරා වෙනවා කියලා? ටයා කේස් එක හැදුවාම කැඩෙනවා. දන දන මේකේ වේදනාවම දුකටපත් වෙනවා කියලා දන්නවා. ඇයි අපි වේදනාව එක ගන්න යන්නේ? අත්තා කියලා. සංස්කාර අත්තා කරගත්ත නිසා. එතකොට අන්න ඒක තමයි උත්තරේ හැටියට තියෙන්නේ. ඒරියාපුල අත් සංඥාව ඇති වෙන්න හේතුව මොකද? ඇවිල්ලා මේ සංස්කාර වලට ගින අත්තා. එතකොට ඒක මගින් කරන්නේ මොකද්ද? අර අත් සංඥාව මගෙයි ගැනීමට උදව් උපකාර වෙනවා. ඒරියා සිත් වල සංස්කාර නිසා අත්තා වීමෙන් තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. දැන් එහෙනම් තුන්වෙනි විරිය අපි භාවිතා කරන්නේ මොකටද? මෙන්න මේ සංස්කාර මගේ නොවීම සඳහා. සංස්කාර නිසා අත්තා නොවීම කියන එක. එතකොට දැන් අපි එහෙමනම් මේක ඉගෙන ගත්තා. මේ නිකන් නෙමෙයි අපි මේ මනසේ අපේ මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. මලකට කාන යකඩ එනී ගණ්ඩේ කියලා කියන්නේ අත්ත කතාව නිසා. අත්ත කතාව ඇති වෙලා තියෙන්නේ මේ ජරා වෙන සුඛයක් පරාමාස වෙලා. එතකොට මේ එහෙනම් දෙවෙනි පාරට අපි කැමති වෙලා තියෙන්නේ ජරා වෙන වේදනාවට. පළවෙනි පාර ජරා වෙන රූපයට කැමති වුණා. දැන් ජරා වෙන වේදනාවට. ජරා වෙන වේදනාවට කැමති වෙලා තියෙන්නේ සංස්කාර අත්තා කියලා ගන්න නිසා. පානාති පාත අදත්තා දාන කාමී වරදවා හැසිරි මෙව අත්තා කියලා ගන්න. ඉතින් ඒක නිකලේ නේද? කාමී වරදවා හැසිරීම ඒ සංස්කාරය අත්තා කියලා ගත්තා. ගිහිල රිංග ගත්තා මව කුසකට. ඉතින් එතන ගත්තේ ගිහිල ගත්තේ මොකද්ද? ජරා ගඳ ගන්න රූපයක් නේ අරගත්තේ නේද? එතකොට තමන්ට පේනවා ඉතින් ඒවා ඒ වේදනාවන් සුඛයි කියලා අරගෙන තමයි කරලා තියෙන්නේ. ඉතින් ඒක හොඳට ලස්සන්ට එනවා. ඒ විදිහට කල්පනා කරාම මව කුසට යන අවස්ථාව හැම සීකල්ලා බැලුවා නම් හොඳට පේනවා ඒක. එහෙමනම් අපි 11 වෙනි ස්ලයිඩ් එකට යමු. මේ 11 වෙනි ස්ලයිඩ් එකේදී අපිට පේනවා මේ ඒරියා 4 වලදී අර ඒරියා 4 එක මේක ලකුණු කරලා තියෙනවා. වේදනාවේ ජරා ධර්මයේ මගේ කියලා ගත්තා. ඒක අපි සුඛ වශයෙන් වර්ධවාට ගත්තා. මේක සුඛයි කියලා ගත්තා. වේදනාව ජරා ධර්මයේ තමයි ආවේ. හැබැයි අපි ඒක ජරාව කියන වචනේ නෑ අපේ මනසේ. සුඛයි. ඔන්න පරාමාසයට ආවා. ඒකෙන් අත්තා. දැන් මෙයා ඇඟිල්ල දික් කළා කියනවා අන්න රූපයට සුඛයි කියලා. ඉතින් අන්න ඒක තමයි ඔය කියන්නේ රූපකායේ අදිවචන සම්පස්සේ. රූපේ නෑනේ සුඛයක්. කිසිම රූපයක තියෙනවද සුඛයක්? නෑ. රූපයක තියෙන්නේ බියුටි නේද? සුභයි නැත්තම් අග්ලි කියන එක තමයි ඒකේ තියෙන්නේ. නමුත් දැන් අපි කියනවා රූපයට අපේ මනසෙන් දානවා ඒක සුඛයි කියලා. නැති දෙයක් එකතු කරනවා. එතකොට ඒක තමයි අදිවචනීය කියලා කියන්නේ. රූපකායේ අදිවචන සම්පස්සේ කියලා කියනවා. ඒක තමයි මේ පෙන්නලා දීලා තියෙන්නේ. එතකොට ඊළඟට අපිට ආපහු වෙන දෙයක් තමයි අපි කල්පනා කරලා බැලුවොත් මේ වගේම දෙයක් කරනවද අර සංස්කාර තියෙන ඒරියා එකේ. මෙතන ඒරියා 4 එකේ බලපෑම රූපයට කියන කතාව. ඒ වගේම එකක් ඒරියා 6 වල ධර්මයේ ගලාගෙන යනකොට ඒකෙදිත් එහෙම විදියට සිද්ධ වෙනවද කියන එකයි ඊළඟට අපි මේ කල්පනා කරන්නේ. ඒක තමයි මේ පල්ලෙහෙන් සාකච්ඡා කරලා තියෙන්නේ. දැන් එතකොට අපි ඒක තේරුම් ගන්න නම් ඉතින් ලේසිම ඩයග්‍රෑම් එක තමයි මේ මේ කෑල්ල බලන එක. මේකේ අපි එකක් තමයි මේකේ මේ උද්දච්චේ නිසා ඇති වෙන මිච්ඡාදිට්ඨික අගය කියන එක මේකේ පැමිණීමක් කියන එක තියෙනවා. එතකොට මේක නිසා ධර්මීය ගැලීමක් කියන එක තියෙනවා. ඊළඟට ආපහු මෙතෙන්ට ආවනම් අන්න අවිද්‍යා ආශ්‍රයෙන් ඉඳන් කාමාශ්‍රයට යෑම කියන එක තියෙනවා. ඒක දෙවෙනි එක. ඊළඟට ආපහු මෙතන භයාගතිය කියන එකට ආවනම් භයාගතියට ආවනම් ඔයගොල්ලෝ දන්නවා දිට්ඨි අනුසය පාරනේ. එතනින් ආවයන් පස්සේ අර 140 පාරක් කියලා කියන්නේ. ඒක දිගේ ගමන් කිරීම කියන එක තියෙනවා. එතකොට එහෙනම් ඒ පාරවල් තුනකින් ගමන් කරනවා. එකක් තමයි මේ ලයින් 6 මිච්ඡා දිට්ඨිය නිසා ඇති වෙන එක. ඊට පස්සේ මෙතෙන්ට ආවා කියන්නේ අවිද්‍යාශ්‍රයෙන්ද කාමාශ්‍රය අපි අර H1 කියලා එහෙම ලකුණු කරගත්තේ නේද? H2 කියලා. අවිද්‍යාශ්‍රයෙන්ද කාමාශ්‍රයට යන පාර. එහෙම නැත්නම් මේවා ඔක්කොම එකහ වෙලා භයාගිතේට ආවනම් අන්න 140 පාර මෙතනින් වැටෙනවා. දැන් අපි ටිකකට ඉස්සෙල්ලත් බැලුවේ 140 පාරනේ. එතකොට 145 පාර දිගේ ගමන් කිරීම කියන එකත් එතන සිද්ධ වෙනවා. එතකොට දැන් එහෙමනම් අපිට මෙතන පොඩි දෙයක් පේනවා. මොකද්ද පේන්නේ? පේන එක තමයි මේ විදිහට මේ ධර්මයේ ගලාගෙන ගියා නම් දැන් අපි දන්නවා මේ අවිද්‍යා ආශ්‍රය තිබුණා නම් අපිට ditthi ආශ්‍රය කියන එක ඇති වෙනවා. අවිද්‍යා ආශ්‍රය ditthi ආශ්‍රය. ditthi ආශ්‍රයට ආව නම් ditthi සල්ලේ පල්ලෙහැට ආව. දිට්ටි සල්ලෙන් අපි ආපහු සංඥාව අල්ල ගන්නවා. අල්ලගෙන කරකවන. දැන් මෙතන මේ රවුම් 8 අටවෙනි රවුම ගියාට පස්සේ මොකද වෙන්නේ? බලන්න 5 3 කියලා කිව්වේ සංඥාවේ ජරා ධර්මයේ. සංඥාවයි සංඥාව නිසා මම පවතිනවා කියන දික්කිය බෙදිලා කියලා. රවුම් 8ක් ගියාම අපිට තියෙන්නේ මොකද්ද? තීන මිද්‍ය. දැන් එහෙමනම් අපිට පේනවා ඒ අපි රෝගී බවටත් පත් වෙලා ජරා ධර්මයේ විතරක් නෙමෙයි ව්‍යාධීටයි කියන එකටත් පත් වෙලා තිනවා කියන එක පේනවා. එතකොට එහෙමනම් අපි කැමති වෙලා තියෙන්නේ අර ජරා ධර්මයයි ව්‍යාධි ධර්මයයි සංඥාවේ ව්‍යාධියයි කියන එකටම කැමති වෙලා. දැන් පේනවාද අපි මේ විඥාන ධාරාව ගලන්න ගලන්න මොකද වෙන්නේ? අර මුලින් මලකඩ කාපු යකඩෙන් ඊට කැමති වුණා. ඊට පස්සේ ජරාවෙච්ච වේදනාවන්ට කැමති වුණා. දැන් ඉතින් අන්තිමට ගත්තාම මේ සංඥාවේ ජරාවට සංඥාවේ ව්‍යාධියට කරකවන්න කරකවන්න ලෙඩේ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහෙනි. ඒක තමයි මේ පෙන්නන්නේ. කරකවන්න කරකවන්න ලෙඩේම වැඩි වෙනවා. හැබැයි හරි කැමති කරකවන්න. එතකොට ඒක අපිට මේකේ තේරෙනවා. එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු 12 වෙනි ස්ලයිඩ් එකට. දැන් අපි දන්නවා අපිට නිකම් අවිද්‍යා ආශ්‍රව ඇති වුණේ නැහැ. ඒක ඉස්සෙල්ලා අපිට කාම ආශ්‍රව ඇති වුණා නේ. කාම ආශ්‍රව ඇති වෙලා තමයි අවිද්‍යා ආශ්‍රවය කියන එක හටගත්තේ. එතකොට හතරෙන් හතරෙන් පස්සේ කාම ආශ්‍රව තව චුට්ටක් ගියා. රවුම් පහ භව ආශ්‍රවය කියන එක ඇති වුණා. ඊට පස්සේ දිට්ඨි ආශ්‍රවය ඇති වුණා. මේකෙන් පස්සේ අවිද්‍යා ආශ්‍රව. දැන් ඉතින් ධාරාව ගලනවා. හොඳට රෝදේ කැරකෙනවා කියන එක තියෙනවා. කැරකෙන්නා වූ රෝදය තණ්හාව ලෙස ගන්නේ කියලා රහතන් වහන්සේ කියනවා. ඒක ඒ විදිහට තමයි දකින්න ඕන. එතකොට අවිද්‍යාශ්‍රෝ වීම කියන එක කාමාශ්‍රෝ කියන එකෙන් සිද්ධ වුණා. දැන් අවිද්‍යාශ්‍රෝ නිසා දැන් මොකද වෙන්නේ? දැකපු ගමන් සුබයි. මලකඩ කාපු යකඩේනේ දැකපු ගමන් මලකඩේ නෙමෙයි දකින්නේ. සුබයි කියලායි දකින්නේ. එයි අපි බලන්නේ ඇහෙන් නෙමෙයිනේ. ඇහෙන් බලනවා නම් ඕක පේනවනේ. බලන්නේ ර ඇතුලේ තිබෙනා වූ නාම කොටස. එතකොට අර අසූචි මල මුත්‍රා කුණුයි කියන එක නෙමෙයි අර නාම කොටසෙන් තමයි මේකට සුඛයි කියලා කියන්නේ. මේකයි. එතකොට ඒ කැරකෙන්නා වූ රෝදේ ගලන්නා වූ ධාරාව පැවතීමට දැන් ඉතින් කාමාශ්‍රව සහ අනිකුත් ආශ්‍රවලින් උදව්පකාර වෙනවා. අවිද්‍යාශ්‍රවෙන් කපාට සුභයි කියලා ගත්තා. ගත්තට පස්සේ ඉතින් මේක පවත්තන්න දැන් කාමාශ්‍රව ඒ අනිත් දිට්ඨි ආශ්‍රව භව ආශ්‍රව ඒවා උදව්පකාර කරනවා. ඒක තමයි අපේ ඇතිලා තියෙන ලෙඩේ. එතකොට මේක තේරුම් ගන්න පුළුවන් ඕගොල්ලෝ දන්නෝ මේ බයිසිකල් එක ස්පෝක්ස් එහෙම පොඩ්ඩක් බුරුල් වෙලා තිනවනම් අර හබ් එක පොඩ්ඩක් ඉස්සරහට යනවනේ ලූස් හබ් එක නේද? එතකොට එහෙමත් නැත්නම් අපි හිතුවොත් මෙතන තටාකයක් තියෙනවා පොන්ඩ් එකක් වෝටර් පොන්ඩ් එකක්. එතකොට මේ මැද්දේ තියෙනවා පාත්‍රයක් පිඟානක් වගේ එකක් ෆ්ලෝට් වෙවි තිනවා කියලා හිතන්නකො රවුමට නේද? බෝලයක් වගේ වෙන්නත් පුළුවන්. පාත්‍රය තමයි හොඳ මේක ඔකට. එතකොට මිනිස්සෙක් මෙතනින් මේ කෝට්ටක් දාලා මේක කරකවනවා. කෝට්ට දාලා මේ වතුර කැලැත්තුවාම මේ පැත්තේ මෙහෙම දිශාවකට කරකවුවාම මොකද වෙන්නේ? වතුර රවුමට ගමන් කරනවා. වතුර රවුම ගමන් කරනකොට මේ පාත්‍රෙත් නිකන් ඉන්න ඒකත් එක්ක මේක යනවා. දැන් මේ කෝට්ට අහකට ගත්තා වුණත් පාත්‍රේ කරකිනවා. ඊළඟට පාත්‍රේ කරකින හින්දා වතුරත් කරකිනවා. ඔන්න ඔය අර්ථය තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ මෙතන මේ අවිද්‍යා ආශ්‍රවෙන් ඉඳන් අපි කාමාශ්‍රය කරා මේ පල්ලෙහෙන් ගමන් කරනවා. අවිද්‍යාශ්‍රවේ කාමාශ්‍රය කරා ගමන් කිරීම කියන එක තියෙනවා. එහෙම නැත්නම් මේක හිතා ගන්නකො මෙතනින් අර බයිසිකල් රෝදේ තියෙනවා. ඒ රෝදෙට අර තියෙනවනේ කේස් එක වාගේ නේද, මෙටල් කේස් එක. ওই රෝදේ කේස් එකේ අතරින් මේ කේස් එක අතරින් වතුර දැම්මුත්ින් දැන් වතුර මේක දිගේ කේසත් එක්ක යනවා. ඒකම රෝදෙත් කරකිනවා. ඒ කරකිලා ඊට පස්සේ මොකද වෙන්නේ? අර පල්ලෙහා වතුරු පාර දැන් මේ හරහට න්යාවේ. ඒක නිසා මේ පැත්තට කැරගෙනවා. එතකොට මුළු එකම කැරගෙනවා කියන එක Tamanට පේනවා. ඉතින් ඕක පෙන්වන්න පුළුවන් මේ මෙතෙන්දී යම් කිසි දෙයක් අපිට හොඳට පෙනෙනවා. අපි දන්නවා මේ භවආශ්‍රය කියන එක වෙනම තිබුණේ අර ඩයග්‍රෑම් එකේ. ඒක වෙනම තියලා ඒකෙන් අවිද්‍යාශ්‍රයන් කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ මෙතන මොකද්ද මේ පෙන්වන්නේ? මේක හිතන්නකෝ, මේක පරාමාස කාය ග්‍රන්ථේ මේ සුඛයි කියන එක පරාමාස කාය ග්‍රන්ථයට ආව අත්තා කියලා පල්ලෙහාට ආවා නේද? එතකොට මේක කැරකෙනකොට මේකෙන් එකතු වෙනවා අර කැරකෙන්නා වූ ස්ට්‍රීම් එකට. ඒ කියන්නේ මේක කැරකෙනකොට අවිද්‍යා ආශ්‍රයයට එකතු වීම කියන එක සිද්ධ වෙනවා. ඒ විදිහ තමයි අර භව ආශ්‍රයේ අවිද්‍යා ආශ්‍රය කියන එක එන්නේ. එතකොට ඒ කියන්නේ රෝධිය කැරකෙනකොට භව ආශ්‍රය නිසා ඇති වුණු සංඥා කොටස් අවිද්‍යා ආශ්‍රයට එකතු කරනවා කියන එක කියන්න පුළුවන්. ආශ්‍රව නැත්තම් මේ ධාරාව ගලන්නේ නැහැ. ආශ්‍රව හින්දා තමයි මේක ගැලීම කියන එක තියෙන්නේ. ඉතින් කෙනෙකුට මේක කල්පනා කරන්න පුළුවන්, මෙතනින් අපි මේ උඩින් ග්‍රීඩ් මේක ඇදීම කියන එක තියෙනවානේ. මෙතන අපි චේතනාවයි කියලා ලකුණු කරගත්තොත් මේ හරියෙන් අපිට වේදනාව කියන එක ලකුණු කරගන්න පුළුවන්. ඉතින් මේ පැත්තට යන්නේ ඉදං සච්චේට නේද? මෙහෙන් උඩට ගියා, මේ පැත්තෙන් ඉදං සච්චේට ගියා කියන එක තියෙනවා. මතකද අභිජ්ජා කියලා කිව්වේ? මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානයේ පැවැත්වීම කියන එක. ඉතින් ඒ විදිහට තමයි මෙහෙන් එකක්, ඒ කියන්නේ මේ මේක මේ පුල් කරනවා කියන එකයි මම මේ පැහැදිලි කරන්නේ. ඒක පේනවා මේ කෑලි දෙකකින් තමයි ඒ යුක්ත වෙලා තියෙන්නේ. ඒ විදිහට මේක කැරකීම. දැන් එතකොට දැන් අපිට පේනවා එහෙමනම් මෙන්න මේ කතාවේදී අපි කිව්වා මේ දෙවෙනි වර අපි කැමති වුණේ පළවෙනි වර මලකට කාපු යකඩ එනෙහිට කැමති වුණා. ජරා වෙන එකට. දෙවෙනි වර අපි ජරා වෙනපත් වෙන වේදනාවටත් කැමති වුණා කියලා. ඒරියා 4 එකට එනකොට. ඊට පස්සේ තුන්වෙනි පාරට අපිට මොකද්ද කිව්වේ? අපි කැමති වුණ ඔක්කොටම නේද? 4 4 5 3 4 3 සංඥාවේ ජරා, මේ වේදනාවේ ජරා, ඒවා ඔක්කොටම අපි කැමති වෙලා තිනවා. ඒ කියන්නේ මොකද්ද? මුළු දුක්ඛ ස්කන්ධයටම තමයි අපි කැමති වෙලා තියෙන්නේ. කරකෝල කරකෝල කරගත්ත දේ. ඊට පස්සේ ඒක නිසා දුක්ඛයටම ඇති වෙනවා. දැන් ඉතින් මේකට විසඳුමක්වත් තියෙන්න බෑ නේද? විසඳුමක්වත් තියෙනවා. ඔක තියෙනවා මේ පාරිශුද්ධ ප්‍රධානයන්ගේ කියලා ඒ සාපුගම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ ආනන්ද හාමුදුරුවෝ දේ පෙන්නනවා මේ පාරිශුද්ධ ප්‍රධානයන්ගේ හතරක් තියෙනවා කියලා. ඒකේ පෙන්නනවා සීල පාරිශුද්ධ ප්‍රධානයන්ගේ, චිත්ත පාරිශුද්ධ ප්‍රධානයන්ගේ, දිට්ටි පාරිශුද්ධ ප්‍රධානයන්ගේ, විමුක්ති පාරිශුද්ධ ප්‍රධානියන්ගේ කියලා ප්‍රධානියන්ගෙන් හතරක් තියෙනවා කියලා. ඒක පැහැදිලි කරනවා නම් මේකේ පැහැදිලි කරන්න ඩයග්‍රෑම් එකක් නම් මෙතන නැහැ. අපි ඉස්සෙල්ලා තියච්ච ඩයග්‍රෑම් එක ගත්තොත් අපිට පේනවා මේකේ මේ ඩයමන්ඩ් එක වාගේ ගමන් කිරීමක් තියෙනවා. බයගතියේ ඉඳන් අපි එනවා මෙතන වේදනාවට. වේදනාවේ ඉඳන් මේකේ උඩ තියෙනවා චේතනාව. වේදනාවේ ඉඳන් චේතනාවට. චේතනාවේ ඉඳන් අපි එනවා ඉදන් සත්‍යයට. මතකද ඒ ඩයග්‍රෑම් එක ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ. එතකොට මේ වගේ ඩයමන්ඩ් එකක් හැදෙනවා. එතකොට ඊගේ අපි සීල පාරිශුද්ධ ප්‍රධානියන්ගේ භාවිතා කළොත් ඒ ඩයමන්ඩ් එක නිසා විඥාන ධාරාව ඒක දිගේ ගමන් කිරීමක් කියන එක තියෙනවා. ඒක පාත් එකක්. එතකොට දැන් මෙතන මේ පෙන්වන්නේ මේ සංස්කාර නිසා මේ පැත්තට මෙහෙම එන එක. දැන් අපි සීලය භාවිතා කරනවා නම් මේ පානාතිපාත අදත්තා දාන වගේ සංස්කාරයෙන් අපි කරන්නේ නැහැ. එතකොට එහෙනම් මේ පැත්ත කැපෙනවා. දැන් ඩයමන්ඩ් එකේ අපි කෑලි දෙකක් පෙන්නන්නේ. මේ පැත්තින් පල්ලෙහාට එන එක ඔන්න ඒක කැපෙනවා. දැන් ඒකට පැරලල තමයි මෙතන වේදනාවේ ඉඳන් මේ උඩ චේතනාව දක්වා යන්නා වූ එක. අන්න ඒ කෑල්ල කපා ගන්න පුළුවන් චිත්ත පාරිශුද්ධ ප්‍රධානියන්ගේ. ඒ කියන්නේ පළවෙනි ධානයේ, දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ, හතරවෙනි ධානයේ මෙන්න මේවත් එක්ක ජීවත් වෙන්න බැහැයි කියලා කල්පනා කළා. ඊට පස්සේ පුද්ගලයා විච්ඡේව කාමෙහි විච්ඡා කුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේක ධම් ප්‍රීති සුඛං ප්‍රථම ධානං උපසම්පච්ච විහෙරති කියලා එයා යනවා මේ ධානයන්ට. මතකද අපි බැලුවා අර ස්පෙෂල් එක මේ දවස් හතරේ වැඩසටහනේ අවසානයේට පෙන්නුවානේ අර හතරවෙනි භාවනාවේදී පෙන්වීම මොකද්ද? ඒකෙදි පෙන්වුවා මේ අපි බැලුවානේ මේ කබලින්කාර ආහාරයේ ඉඳන් අර බබා වගේ රූපයක් එහෙම ඇති කරගෙන ඊට පස්සේ ජරා ව්‍යාධි පරණිය වෙලා පළවෙනි පාට උත්තර දෙකයි දෙවෙනි පාට උත්තර දෙකයි ඒකෙදි කිව්වනේ අර මේ අපි හිතනවා කවුරු හරි කෙනෙක් දැකලා ඒක දුක් වූ දෙයක් දකින්න හැබැයි සුඛයි කියලා හිතනවා. එතෙන්දි කිව්වනේ අපිට ඒක පවත්තන්න බැහැයි කියලා. පවත්තන්න බැහැයි කියලා තීරුම් ගත්ත මිනිස්සයා ඒක තමයි විවේක දස්සී පස්සේසු කියලා කියන්නේ. මට ඒ ස්පර්ශය පවත්තන්න බෑ. අන්න ඒක තීරුම් ගත්ත මිනිස්සයා මේ සංස්කාර අතහැරියට පස්සේ කාමයේ වරද හැසිරීම ආරෝමයේ අතහැරියට පස්සේ ඒ ආරක කරන්න යන්නේ නැහැ. කරන්න බැරි දෙයක් නේ කරන්න යන්නේ. එතකොට ඒක තේරෙන්න ඕනේ මොකද අර සංස්කාර අත්තා නිසා තමයි මෙතන අත්තා වුනේ. මේ ඒක يعني මෙතනින් ඇති වුණා තෛරියා ෆෝ එකේ අත්තා සංස්කාර අත්තා නිසා. මේ අත්තා නිසා තමයි රූපයට ජරාවෙන රූපය කියන එක ගන්න. ඒතර මේ අර සංස්කාර අතහැරියායින් පස්සේ මොකද වෙන්නේ? මෙතන සංස්කාර අතහැරියායින් පස්සේ උන්නෝක ගැලවිලා යනවනේ. දැන් කියන්නේ නැහැ මේ රූපයට සුඛයි කතාව එහෙම. මේක පවත්න්න පුළුවන් ඒ කියලා කියන්නේ නැහැ. එතකොට අර ඒ කියන්නේ දුක්ඛේ සුඛන්ත විපල්ලාසය. මේක කරන්න බැහැයි කියන එක තේරුම් ගත්තා එහෙනම් විවේක දස්සී පස්සේසු ස්පර්ශයෙන් විවේකයට යනවා. එතකොට ස්පර්ශයෙන් විවේකයට යනවා කියන්නේ යා විවිච්චේව කාමයේ විච්ච අකුසලයේ දන්නේ කාමයෙන් ගයින් වෙලා එයා යනවා පළවෙනි ධානයට. එතකොට එහෙමනම් දැන් අර ඩයමන්ඩ් එකේ මෙහෙම පල්ලෙහාට එන එකයි ඉදන් සච්චේ ඉඳන් පල්ලෙහාට එන එක සීලයෙන් කැපුවා, වේදනාව ඉඳන් චේතනාව දක්වා යන එක චිත්තයෙන් කැපුවා. ඒ පාරිසුද්ධ ප්‍රධානියන්ගේ. දැන් ඊළඟට තියෙනවා අපිට මේ උඩ ඉඳන් පල්ලෙහාට එන එක. ඒ කියන්නේ චේතනාව ඉඳන් ඉදන් සච්චේ කරා ගමන් කරන්නා වූ එකක් තියෙනවා. එතකොට අන්න ඒක අපි කපනවා දික්ටි පාරිසුද්ධිය. ඒ කියන්නේ මේව මගේ කියලා රෝගී සංඥාවන් එහෙම මගේ කියලා නේ මතකද උද්දච්ච එහෙම ඇති වෙන්නේ. එතකොට රෝගී සංඥාව මගේ කියලා ගන්න යන්නේ නැහැ. එහෙමනම් දැන් ඩයමන්ඩ් එකේ උඩින් එන එකත් කපලා තියෙනවා. දැන් කපන්න තියෙන්නේ මොකද්ද? මෙතන මේ බයාගති ඉඳන් වේදනාව දක්වා යන 140 පාර. ආන්න ඒක කපනවා විමුක්ති පාරිසුද්ධ ප්‍රධානියංගෙන්. අර තුනම එකට එකහු කරගන්නවා. මොකද්ද තුන? සීල පාරිශුද්ධයයි, චිත්ත පාරිශුද්ධයයි, දික්ටි පාරිශුද්ධයයි. ඒකෙන් නතර කරන්නේ ලෝභයයි, දේශයයි, මෝහයයි. එතකොට ලෝභ දෝෂ මෝහ එපා කියලා විමුක්ති පාරිශුද්ධ ප්‍රධානියංගෙන් ඒක නවත්තනවා. අන්න ඒ විදිහට කිරීමෙන් තමයි මේකේ මේ නතර වීම කියන එක තියෙන්නේ. ඉතින් මේක ඒ කියන්නේ අපිට තේරෙනවා අර මේ ඩයග්‍රෑම් එකේ එකක් කැරකුණොතින් අනිත් එකට පත්තු වෙන නේද? කෝට්ට දාලා මේක කැරකුවොතින් හබ් එක කැරකේ. හබ් එක කැරකුවා නම් ඒක කැරකවීම නිසා ආපහු අවිද්‍යා ආශ්‍රයට සම්බන්ධ වෙනවා. එතකොට එහෙනම් මේ කරකෝණ එක නවත්තන්න ඕන. ඉතින් ඒක තමයි අර ඩයමන්ඩ් එක පෙන්නේ. මේක හරහානේ ඩයමන්ඩ් එක තියෙන්නේ. මේකේ කොන් හතරට එන්නේ නේද? මෙතන පල්ලෙහා බයාගතිය, උඩ චේතනා, දකුණු පැත්තේ ඉඳන් සත්‍යය, මේ පැත්තේ වේදනාව. එතකොට ඒක කැපුවා. මේ පැත්තට යන්නේ එකත් එපා, මේ පැත්තට යන්නේ එකත් එපා, මේ පැත්තට යන්නේ එකත් එපා. ඒ විදිහට ඒ තමන්ගේ තුන්කොණ කැපුවා. මේ චිත්තේ, දිට්ටි, සීල කියලා. ඊට පස්සේ දැන් තියෙන්නේ අර විමුක්තිය වෙන්නා වූ වේදනාව දක්වා ඉන්නා වූ එක ඒක කපා ගන්නවා. ඒ කියන්නේ අපි ආකාස සංඥායතයට හරි ඉතින් අපි ඇලෙනවා නම් එහෙනම් ඉතින් අපි තීරුම් ගන්න ඕනේ අපි මරණයට කැමති වෙනවා කියලා. ආපහු ඒ ගිහිලා ඉපදුනා නම් ආපහු මැරෙනවානේ. එතකොට ඒක තමයි මේ පෙන්වන්නේ මේ ස්ලයිඩ් එක. ඉතින් බොහොම ලස්සන ධර්මයක් එතන තියෙනවා. එතකොට අපි සබ්බාසව සූත්‍ර ඩයග්‍රෑම් තුන්වෙනි සෙට් එකට යමු. ඒකේ අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් මේකේ මේ දෙවෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා පිරමීඩ් එකක් තියෙනවා. ඒ පිරමීඩ් එකේ උඩ තියෙන ධාතු. එතකොට යට තියෙනවා ඒ දිට්ටි ආශ්‍රවේ ඉඳන් අවිද්‍යා ආශ්‍රවේ ඉඳන් කාමාශ්‍රයට යන බේස් එකක් හැදිලා තියෙනවා. ඒ වගේම මැද්දේ තියෙනවා මේ රතු පාට ට්‍රයැන්ගල් එක. මේක තමයි අර හබ් එක. ඒකේ වේදනා පරාමාස කාය ග්‍රන්ථ ඒ වගේම බයාගති ගමන කියන එක තියෙනවා. ඉතින් මේක අපිට පේනවා මේ සුඛ කියන වේදනාවේ පසු සංඥාව තමයි කාමාශ්‍රය. ඒ වගේම අපි දන්නවා පරාමාස කාය ග්‍රන්ථය ඒකෙන් එනවා කියලා පල්ලෙහාට දිට්ටි ආශ්‍රය. ඊළඟට ගත්තාම අපිට පේනවා මෙතන මේ බයයගති ගමන යනවා කියන එක ගත්තාම සංඥාවෙන් චේතනාව, චේතනාවෙන් බයගතිට එනකොට මෙතන අත්තා කියන එක තියෙනවා. ඒ අත්තා කියන එකේ පසු සංඥාව හැටියට අවිද්‍යා ආශ්‍රය. එතකොට ඒ විදිහට මේ සම්බන්ධතාවය අපිට පෙනීම කියන එක තියෙනවා. ඉතින් මේකේ හොඳම දේ තමයි මේක තේරුම් ගන්න මේ ඇතුලේ තියෙන පොඩි පිරමීඩ් එක, මේ පොඩි ට්‍රයැන්ගල් එක අපි මේක ඇතුලෙන් ලියා ගන්න ඕනේ පල්ලෙහා බේස් එකේ. මොකද මේක 3D වුණාම ටිකක් හිතා ගන්න අමාරු වෙනවා. අපි ඇතුලෙන් ලියා ගත්තොත් එහෙනම් වේදනාව මෙතෙන්ට එනවා. පරාමාස කාය ග්‍රන්ථේ මේක ඇතුළට එනවා. ඊළඟට ගත්තාම බයංගතිට යනවා කියන එක මේ හරියට එනවා. ඒතර ලොකු එක ඇතුලේ පොඩි එක තියෙනවා, පොඩි ට්‍රයැන්ගල් එක වාගේ. දැන් අපි දන්නවා අර කෝට්ටක් දාලා කරකවනෝ වගේ කරකෙව්වහම මැද්දේ තියෙන මේ රතු පාටට තියෙන එක කරකින්න පටන් ගන්න. දැන් කෝට්ට අහකට ගත්තොත් මොකද වෙන්නේ? රතු පාට එක තාමත් කරකිනවා. එහෙනම් ඒක ටිකක් ෆෝවර්ඩ් වෙනවා. ඉස්සරහට ගියාම මොකද තියෙන්නේ? දැන් බලන්න මෙතන බයගතිය කියලා ලියාගත්තනම් මේක පොඩ්ඩක් ඉස්සරහට ගියා. මේ පැත්තේ තියෙන අවිද්‍යා ආශ්‍රය කියන එක. එතකොට එහෙමනම් අපිට පේනවා බයගතිය, ශෝකය, කාමාශ්‍රය. පිටිපස්සේ තියෙන්නේ අවිද්‍යා ආශ්‍රය කියන්නේ මෝහය කතාව. එතකොට පොඩ්ඩක් පැටර්න් එක කිනකොට පේනවා. ඊළඟට ගත්තාම මෙතන තියෙන වේදනාව. වේදනාව දැන් ගිහිල්ලා තිනවා ditthi ආශ්‍රව පැත්තට. ඒ කියන්නේ වේදනා, තණ්හා, ditthi ආශ්‍රව. එතකොට මෙතන තිබුණා පරාමාසය. පරාමාසයත් ටිකක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. එතකොට එහෙමනම් පරාමාස අභිනිවේෂ අපිට ඇතිනවා අවිද්‍යා ආශ්‍රව කියලා. එතකොට ඒක තමයි මේ පල්ලෙහෙන් ගිහිල්ලා තියෙන්නේ. බයගති ශෝක කාමාශ්‍රව, වේදනා තණ්හා ditthi ආශ්‍රව, පරාමාස අභිනිවේෂ අවිද්‍යා ආශ්‍රව. ඉතින් මේක කිනකොට පොඩ්ඩක් ක්ලික් වෙලා ඉන්න ඕනේ. අර ආනෙන්ජ සප්පාය සූත්‍රේ මතකද අපි කිව්වා පෙර මෝහය, ඊළඟට අර රෝගී සංඥාවක් මගේ අරගෙන නේද ඇති වුණාව කියන එක. ඒකදී අපි පෙන්වුවා අන්තිමට පානාති පාතේ කියලා. එතකොට පානාති පාතයත් එක්ක ඒක සම්බන්ධ කරලා අපි පෙන්වුවා. ඉතින් ඒක තමයි ඔය පෙන්වන්නේ. ඔය පළවෙනි එකට අපි කිව්ව කතාවේ තියෙන්නේ ඒකයි. අර පෙර මෝහය කියලා කියන්නේ මේකට පොඩ්ඩක් ඉස්සරහට ගියාම අවිද්‍යා ආශ්‍රය තියෙන පස්සේ පිටිපස්සේ. එතකොට ඒ කියන්නේ ඒක තමයි මෝහය, පෙර මෝහය. පෙර මෝහය ඒක නිසා එහෙමත් නැත්නම් ඕගලන්ට කල්පනා වෙනවා ලෝභ දෝෂ මෝහයේකේ අර ලොකු බෙල්ට් එක තියෙන්නේ. ආන්න එක තමයි මේ කතාව. ඒ ලොකු බෙල්ට් එක නිසා ඒකේ අපි පල්ලෙහෙන් ඇවිල්ලා රූපයට කියන එකට තොණ්ඩෝ දාලා උඩ අවිද්‍යාවත් එක්ක අල්ලලා අදිනවා වගේ එකක් තියෙන්නේ. එතකොට අර පරාමාසයේ තියෙන එක ඉදන් සත්‍යයට ඇදෙන්නා වූ අවස්ථාව. ඊළඟට ඉතින් මේ දෙවිනි බෙල්ට් එකේ ගත්තාම අපිට පේනවා මේ ditthi ආශ්‍රය කියලා කිව්වහම අර නිත්‍යයි කියලා ගත්තාම පසු සංඥාවනේ ditthi ආශ්‍රය වෙන්නේ නේද? එතකොට මේ විදිහට අර මේ අදත්තාදානය ගැන අපි කතා කළේ. දැන් අවිද්‍යාව ඒ ලෝභ සහිතව ජීවත් වීම අදත්තාදානය කියන එක අපි කිව්වනේ. එතකොට ඒ ඊළඟට පරාමාස අභිනිවේෂ අවිද්‍යා ආශ්‍රව ඒ තුන තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේක හරියට නිකන් අර පෙති තුනක් වාගේ. දැන් මෙතන මේ බයගත ශෝක කාමාශ්‍රව කරාම දැන් අපි ওই ප්‍රොෆයිල් එකක් තියෙන්නේ බෝට්ටුවක එහෙම කැරකෙන නේද? බෝට්ටුවේ කැරකෙන්න තියෙන පෙති තුන වාගේ. ඒක කැරකෙවීමෙන් තමයි මේක ගමන් කිරීම කියන එක සිද්ධ වෙන්නේ. එතකොට මේ ආනින්ජ සප්පාය සූත්‍රයේ කාරණාවත් එක්ක සම්බන්ධ කරලා බලන්න ඕන. ඉතින් මේකේ උඩ තියෙන ධාතු. එහෙමනම් අපි යන් තුන්වෙනි ස්ලයිඩ් එකට. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ අපි දැන් ওই එක 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 පෙත්ත අරගෙන සාකච්ඡා කරනවා. අපි ගමු මුලින්ම පළවෙනි පෙත්ත. බයගති ශෝක කාමාශෝක කියන එක. ඒක අපි ලියලා තිනවා මෙතන බයගති ශෝක කාමාශෝක. දැන් හබ් එක පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා පිටිපස්සෙන් අවිද්‍යාශ්‍රය තියෙන අවස්ථාව තමයි මේ කතා කරන්නේ. එතකොට අපි දන්නවා මේ ශෝකයෙන් එනවා අපි ඒ ජරාව කියන එකට. එතකොට පහ තුන මේ සංඥාවේ ජරාව. එතකොට අපි දන්නවා මෙතන මේ කාමාශ්‍රය කියලා කියන්නේ මොකද්ද? යම් කිසි එකක් සුඛයි කියලා ගත්තාම ඒකේ පසු සංඥාව. එහෙමනම් අපිට පේනවා මේ සුඛයි කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? මෙන්න මේ සංඥාවේ ජරාව. සංඥාවේ ජරාව තමයි මේ සුඛ වෙලා තියෙන්නේ අපිට. ඒ ජරා ධර්මයට තමයි අරන් තියෙන කෙනෙක් පේනවා. එතකොට ඊළඟට අපිට ආපහු පේනවා මේ සීලබ්බත උපාදානිය කියන එක. ඒ සීලබ්බත උපාදානිය කියන එක නිරූපණය කරලා පෙන්වන්න පුළුවන් මේ එකයි මෙතන දෙකයි. ඒ කියන්නේ දැන් අර මේක අපි සුඛයි කියලා කියන්නේ. හැබැයි ඉතින් සුඛ නන් නෙමේ. සංඥාව ජරාව නෙමේ සුඛ වෙලා තියෙන. හැබැයි ඉතින් අපි ඒ සුඛයි කියලා වේදනාව ගත්තා. වේදනාවෙන් ඉඳන් චේතනාව, චේතනාවෙන් ඉඳන් පරාමාසයට මෙන්න මේ කාරණා දෙකෙන් නිරූපණය කරනවා ඒ සීලබ්බත උපාදානිය කියන එක. එතකොට මේ කාරණා දෙක නිසා මෙන්න මේ තුන්වෙනි රේඛාවේ යම්කිසි ඇදීමක් වෙනවද, මේ පරාමාසගත වීමක් කියන එක එනවද, ඔන්න ඕක තමයි සීලබ්බත උපාදානිය කියලා කියන්නේ. එතකොට අර පොඩි ළමයාත් අර පාරේ යන ගමන් ඉංජිනේරුයි පාරමක් පාලමක් එහෙම හදනවා දැකලා කල්පනා කළානේ මං ඉංජිනේරුවා වෙනවා කියලා. එතකොට ඒක ඇදිලා යෑම කියන එක තියෙනවා. එතකොට ඒ තුන්වෙනි මේ රේඛාවේ පැවතීම කියන එක මේ දිට්ටි අනුසය මගේ මතකද මේ පැත්තේ තියෙනවා බයාගති. බයාගති ඉඳන් එනවා අපි මේ සුඛය කියන එක. දිට්ටි අනුසය පාරේනේ. එතකොට මේ දිට්ටි අනුසය මගින් තමයි මේකේ පැවතීම කියන එක සිද්ධ වෙන්නේ. ඉතින් මේක මේ වේදනාවලලා තමයි සිදු වෙනවා කියන්නේ තියෙන්නේ. දැන් ටිකකට ඉස්සෙල්ලා අපි බැලුවා නිකාමයේ මානා කියලා. තණ්හාවෙන්ද තින්නව් කැමැත්ත කියලා නේද? දැන් බලන්න මේකේ පසු සංඥාව වෙන්නේ මොකද්ද? අත්තා කියන එකේ පසු සංඥාව. ඒ කියන්නේ භව ආශ්‍රය කියන එක තියෙනවා. එතකොට දැන් අපිට පේනවා මේ ශෝකේ හරහා පැමිද්දි ඒ සංඥාවේ ජරාව තමයි අපි සුඛයි කියලා ගත්තේ. එතකොට ඉතින් ඒක සුඛයි කියලා ගත්තනම් දැන් ඉතින් තමන්ට දේශයෙන් අගතියට යනවා කියන එක එහෙම පැහැදිලි. ඒ ඉතින් මං සංඥාවේ ජරාවක් නේ අරන් තියෙන්නේ සුඛයි කියලා. එහෙනම් ඉතින් ජරාවක් කරගෙන අපි සතුටක් තියෙනවා නේද? දේශය තමයි ඊළඟට ඇති වෙන්නේ කියන එක පේනවා. එතකොට ඒක තමයි මේක ඉගෙන ගන්න තියෙන්නේ. දැන් එහෙමනම් අපි මේක කල්පනා කරලා අපි යමු හතරවෙනි ස්ලයිඩ් එකට. මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ අනිත් පැත්ත. ප්‍රොෆයිල් එකේ අනිත් පැත්ත. ඒ කියන්නේ දැන් පේනවා වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රය. ඉතින් මතක තියාගන්න දිට්ඨි ආශ්‍රය කියලා කියන්නේ නිට්ටයයි කියලා ගත්ත එකේ පසු සංඥාව කියන එක තමයි මේ තියෙන්නේ. දැන් එහෙනම් අපි මේ නිට්ටය කතාව මෙතන ලකුණු කළා. වේදනා තණ්හා නිට්ටයයි කියන එකේ පසු සංඥාව තමයි දිට්ඨි ආශ්‍රය. ඒකට නිට්ටය කියන එක අපි මෙතනින් ලකුණු කළා. ඒකේ ඊළඟට ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ ලියලා තියෙනවා මේ කියන්නේ මොකද්ද? පහ තුන කියන්නේ සංඥාවේ ජරා. ඒ කියන්නේ ඉතින් සංස්කාරයන් අපි නිට්ටයයි කියලා අරගෙන තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒකට අපිට පේනවා මේ හතරේ හතේදී අපිට මේ ප්‍රීහි විප්‍රයෝගය වෙලා තියෙනවා. එහෙමනම් අපි නිට්ටයයි කියලා ගත්ත සංඥාවේ වෙනස්කමක් ඇති වෙලා තියෙනවා. නැත්තම් ඉතින් එහෙම ප්‍රීහි විප්‍රයෝගයක් ඇති වෙන්න විදියක් නැහැ නේ. මොකක් හරි මම හොඳ සැපයි කියලා අරගෙන තියෙනවා මේකේ වෙනසක් වෙලා තියෙනවා. ඒක නිසා තමයි මේ සංඥාවේ ජරා. එතකොට දැන් මෙතන මේ සංස්කාරයන් නිට්ටයයි කියලා පරාමාසගත වීමක් සිද්ධ වෙනවා. ඒක තමයි මේ පෙන්නලා තියෙන්නේ. නිට්ටයයි කියලා පරාමාසගත වීම ඇති වෙනවා. වෙනස් වුණාට පරාමාසගත වෙනවා. එතකොට එහෙම පරාමාසගත වුණාම මොකද වෙන්නේ? මන්න මමින් කාර්යය කියන එක සම්පූර්ණ වෙනවා. මේ වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රෝ කියන කතාවේ මේ සංස්කාරයන් නිට්ටයයි කියලා පරාමාසගත වුණාම මන්න මමින් කාර්යය කියන එක සම්පූර්ණ වීම කියන එක තියෙනවා. එතකොට පහ හතර කියන එක පරාමාසය. පහ හතර පරාමාසය වුණා නම් පහ පහ අත්තා. දැන් ඉතින් අපිට පේනවා මේ රහතන් වහන්සේ පහ පහ අත්තා කියලා ලකුණු කිරීම නිවැරදියි කියලා. මොකද මෙතන මමංකාරය කියන එක ඒක සිද්ධ වෙලා තියෙනවා. මේක ක්ලෝස් කරගත්තා. එතකොට මේ විදිහට අපිට පේනවා මේ රේඛාව අපි දන්නවා 2B ඩයග්‍රෑම් එකේ ස්පෙෂල් එකේ මේක කාමරාග අනුසය රේඛාව නේද? ඉතින් මේ කාමරාග අනුසය රේඛාවේ මොකක්ද අන්තිමට ගල තියෙන්නේ? අපේ සීලබ්බත උපාදානයම තහවුරු කළා. ඒකම කන්ෆර්ම් කළා. මොකද මේ පැත්තේ තියෙන නාම රූපයේ සීලබ්බත උපාදානේ නෙවෙයි. දැන් අපි ටිකකට ඉස්සෙල්ල බැලුවේ වේදනාවෙන් චේතනාව, චේතනාවෙන් එනවා කියලා. ඒ රේඛාවනේ මේ යන්නේ. එතකොට ඒකෙන් උපාදානයම තහවුරු කළා තියෙනවා කියන එක පේනවා. එහෙමනම් දැන් අපි මේ මමින්කාරයේ හැදීම කියන එක පේනවා. ඒ වගේම තියෙනවා අපිට මේ රවුන්ඩ් එක ගත්තාම 8 වෙනි රවුමෙන් පස්සේ අපි දන්නෝ දිට්ඨි ආශ්‍රය, 10 වෙනි රවුමෙන් පස්සේ අවිද්‍යා ආශ්‍රය, 21 වෙනි රවුමෙන් පස්සේ සංස්කාර නිසා අත්තා කියන එක සිද්ධ වුණා කියලා. එතකොට අපි එහෙමනම් ඒ අවබෝධය ඇතුව ඊළඟ ඩයග්‍රෑම් එකට යමු 5 වෙනි ස්ලයිඩ් එකට. දැන් අපිට පේනවා අර ලයින් 6 එක හරහා අපි දන්නවා අර මිච්ඡාදිට්ඨික අගේ පැමිණෙනවා කියලා. එතකොට මේ උද්දච්ච මානාගේ නේද? එතකොට දැන් මමින්කාරය කියන එකට මොකද වුනේ? මමින්කාරය කියන එකට මිච්ඡාදිට්ඨිය අගේ එකතු වුණා. මගේ යම්කිසි මමංකාරයක් තියෙනවද ඒකට මිච්ඡාදිට්ඨියත් එකතු වෙනවා. දැන් එතකොට මමංකාරයට මිච්ඡාදිට්ඨිය එක්කවුනාම ඔන්න දැන් අපිට අහංකාරය කියන එක ඇති වෙනවා. ඒක තමයි මේ පෙන්වන්නේ. මමින්කාරයට මිච්ඡාදිට්ඨි එක්කව කළා දැන් මම අහංකාරය කියන එක ඇති වෙලා තියෙනවා. එතකොට දැන් මේ විදිහට ඇති වුණාට පස්සේ දැන් අහංකාරාත්තා කියන එක නත් සම්පූර්ණ වෙනවා. මමින්කාරය විතරක් නෙමෙයි අහංකාරාත්ත සම්පූර්ණ වෙනවා. දැන් අපිට තවත් දෙයක් පේනවා. දැන් බයගතිය ඉඳන් අපි දන්නවා ඒ ශෝකයට පැමිණීම කියන එක සිද්ධ වෙනවා. ඒ බයගිටි ශෝකයට පැමිණීමට අමතරව මේ බයගතිය වුණා නම් ඉතින් ශෝකේ මේ පැත්තේ ශෝකේ නේද? ඒ ශෝකයට පැමිණීම කියන එක සිද්ධ වෙනවා. ඒක විතරක් නෙමෙයි අපිට පේනවා මේ පරිදේව ශෝක පාරකුත් තියෙනවා. පරිදේව ඉඳන් ව්‍යාධිය හරහා මෙතන ශෝකයට එන්නා වූ පාරකුත් තියෙනවා. දැන් එහෙමනම් අපිට පේනවා මේ විදිහට ආවනම් දැන් සංඥාවේ ජරාව මෙතන තියෙනවා. පහ තුන කියන්නේ සංඥාවේ ජරාව. සංඥාවයි සංඥාවත් එක්ක මං ඉන්න පුළුවන් කියන දිට්ඨිය බෙදිලා. දැන් එහෙමනම් මෙතන මේ ව්‍යාධි හරහා ආවා කියලා කියන්නේ මෙතන තියෙන වේදනාවේ ජරාව. මේ පාත් එක දිගේ ආවනම් එහෙමනම් මෙතෙන්ට එකතු වෙලා තියෙනවා සංඥාවේ ජරාවට වේදනාවේ ජරාවත් එකතු වෙලා තියෙනවා කියන එක පේනවා. එතකොට එහෙමනම් අපි මේ අවස්ථාව වෙනකොට අපිට පේනවා මේ අපි මේ සුඛයි කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? සංඥාවේ ජරාවයි වේදනාවේ ජරාවයි දෙකම අරගෙන තියෙනවා කියන එක පේනවා. එතකොට අපිට පේනවා මේ එන්න එන්න අපි මෝඩ වෙන හැටි නේද? සංඥාවේ ජරා, වේදනා ජරා දෙකම දැන් සුඛයි කියන අර්ථයට ඇවිල්ලා තියෙනවා. ওই විතරක් නෙමෙයි. ඊළඟට අපිට තවත් පාරක් පේනවා. මේ මිච්ඡා දිට්ඨිය එනෝනේ ලයින් 6 එක හරහා. ඒ මිච්ඡා දිට්ඨිය ඇවිල්ලා තෙන්නව පාරක් තියෙනවා ලයින් 6 එකෙන් ලයින් 8 එකට ආවා. ඒ 8 එකට ඇවිල්ලා බයාගතියට ආවා. බයාගතියෙන් ව්‍යාධිය කියන එකට ආවා. ව්‍යාධියෙන් ශෝක ජරා. එහෙමනම් දැන් මේ ජරාවට මේ කුණ එකතු වුණා කියන එක එකක්. වේදනාවේ ජරාව එකතු වුණා එකක්. ඊළඟට මේ මිච්ඡා දිට්ඨියත් ඇවිල්ලා මේකට ආපහු මේ පාත් එකේ ඇවිල්ලා ජරාවට එකතු වෙනවා. දැන් එහෙනම් කෑලි තුනයි. සඤ්ඤාවේ ජරාවයි වේදනාවේ ජරාවයි මිච්ඡා දිට්ඨියයි. ඉතින් ඒක තමයි මේ ඊළඟ ස්ලයිඩ් එකේ 6 වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ. මේ තුන් දෙනාම එකට එක්කවලා තිනවා කියලා. අපි එහෙනම් 6 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් එහෙමනම් අපිට අපි සුඛයි කියනකොට නිකන් කතාවක් නෙමෙයි. ඒ කියන්නේ මිච්ඡා දිට්ඨියේ ඒ මිච්ඡා දිට්ඨිකාගයත් ඒ සුඛයි කියන එකට එකතු වෙලා තිනවා. සඤ්ඤාවේ ජරාවක් තිනවා. වේදනාවේ ජරාවක් තිනවා. අපි තන් සුඛයි කියනවා. මිච්ඡා දිට්ඨියත් ඇවිල්ලා දෙනවා. අපි ආපහු තාමත් සුඛයි කියලාම කියනවා. ඒකම මතයකට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් එහෙමනම් මේ අපිට පේන්නේ මේ ජීවත් වෙලා ඉන්න තරමට අපි කරප්ට් වෙනවා. එnde එන්නම ඇඩ් වෙවි එනවා. කැඩිච්ච බිදිච්ච ඒවා එක්කහුව වෙනවා. හැබැයි අපි සුඛයි සුඛයි කියා ගන්නවා. එතකොට මේකේ පැවතීමක් ඇත්තේ නැහනේ. නේද? පැවතීමක් ඇති දෙයක් නෙමෙයි. මේක පවතිනවා කියන අදහස. දැන් එතකොට ඕක බිඳෙනවා කියන එක වුණාම අපිට පේනවා දැන් තමන් හදපු දේ කැඩෙනවා බිඳෙනවා නේද? දැන් හිතාගෙන නම් ඉන්නේ ඉතින් මං හොඳට රස්සාවක් කළා නේද? මේ ළමයි හදාගෙන ළමයිනුත් හොඳට රස්සාව කරගෙන මං ආදී වශයෙන් ඉන්නවා. හිටපු ගමන් කියනවා මෙතන මේ පපුව රිදෙනවා. කඩාගෙන වැටෙනවා නේද? ලෙඩ වෙනවා කියන එක තියෙනවනේ. එතකොට අර තමන් හදපු දේ කැඩෙනවා නේද කියන දිට්ඨිය කියන එක ඇති වෙනවා. එතකොට ඒක පරිදේවය වෙලා ඇති වෙනවා. ඉතින් දිට්ඨිය කියන එක බිඳෙනවා නම් අපේ විශ්වාසය කියන එක කඩ වෙනවා. ඒක හරි දරුණුයි. ඒක හරි දරුණුයි කියලා කියන්නේ මේ ලෝකේ අපිට යම් කිසි දෙයක් මේ රූපයක් කැඩෙනවා කියලා ගැත්තට තවත් රූපයක් ගන්න පුළුවන් ඒ කියන හැඟීම තියෙනවා නම් ඇති ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම Tamanට හොඳ එකක් ගන්න පුළුවන් කමක් නැති කියන එක આવුත් ලොකු ප්‍රශ්නයක්. හොඳ උදාහරණයක් තමයි මට කියන්න පුළුවන් මේ මම මේ වැඩසටහන වලටම කලින් ඒ ගත්ත කම්පියුටර් එක ඒක කැඩලා ගියා. ඒ පාර කඩ ගත් එකක් නෙමෙයි ඇත්තම කියනොත් දීපු එක. ඒ පාර තව එක්කෙනෙක්ව හොඳ කම්පියුටර් එකක් එයා අරන් දෙන්නම් කියලා සල්ලි දීලා හොඳ ගණන් කම්පියුටර් එකක් ගත්තා. ඒ පාර අරගෙන ඒක මාස 5යි තිබුණේ. ඊට පස්සේ ඒක මාරු කරලා වෙන කම්පියුටර් එකක් ඒ කම්පැනි එකේ මදුන්නා. වෙන ජාතියක එකක් අරක දෙන්න විදිහක් නැහැ කියලා දැන්. ඒකත් බොහොම ගණන් කම්පියුටර් එකක්. මාස 3යි තිබුණේ HDMI පෝට් එක කැඩලා ගියා. ඊට පස්සේ එකක USB එක වැඩ කරන්නේ නැතුව ගියා. එතකොට දැන් පේනවා දැන් ඕක ওই කම්පියුටර් ගන්නකොට නිකන් නෙමෙයි මම ගිහිල්ලා හොයලා බලලා ඔය මේ රිවියුස් බලලා ගිහිල්ලා කතා කරලා ඉතින් ඒ වෙන්න කියලා වෙන්න කියන ඕ ඒක ඇත්ත තමයි. මේක තමයි හොඳ මේක. මේක හදන්නේ මෙන්න මේ රටේ. අර එක රටක නෙමෙයි මේක හදන්නේ මෙන්න මෙතන. බොහොම හොඳයි ගන්නේ කියලා. එතකොට දැන් මට පේනවා අන්තිමට මේ සල්ලි දීලවත් ගන්න දෙයක් ඇත්තේ නැහැ. අන දිට්ටිය බිඳුණා. ඔන්න ඕක ධර්මයි. තව එකක් ගන්න පුළුවන්කම කියන එක තියෙනවා නම් තියෙනවා කියලා ලෝකෙ කොහේ හරි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක මෙහෙමවත් බැරේ කියලා ගත්තාම විශ්වාසය කඩ වෙනවා. ඔන්න ඕකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ධර්මයි. ඒක සෑහෙන ධර්ම එකක් තියෙනවා. මේක හරියට අනිත් පැත්තකින් කියනවා නම් කවුරු හරි කෙනෙක් අසනීප වෙලා ඉන්නවා. බේත් දෙනවා දෙනවා ඒ මනුස්සයා හොඳ වෙන්නේ නැහැ. ඉතින් තව යාළුවෙක් කැවිලා එයා දොස්තර කෙනෙක් නෙමෙයි. එයා කියනවා මෙන්න මේක බීලා බලන්න. මේක බිව්වාම හරියනවා කියලා. අර මනුස්සයා ඇඳීම ඉඳගෙන අත් එක දික් කළා ඔහෙ දෙන්නකො කියලා එහෙනම් අරගෙන ඒකත් කටේ දාගන්නවා. අපි මොකක් හරි එල්ලෙනවා. ඒක තමයි තියෙන්නේ නේද? එතකොට දිට්ඨිය බිඳලා තියෙනවා. නමුත් රූප ස්පර්ශ කරමින් අපි වේදනාවේ එල්ලෙනවා කියන එක නම් තියෙනවා. දැන් අපි ටිකකට ඉස්සෙල්ලා කිව්වා මමින්කාරයට මිච්ඡාදිට්ඨිය එක්කව කළා තමයි අහංකාරය කියන එක උඩේ. දැන් ඔන්නේ මිච්ඡාදිට්ඨි කතාව බිඳුරුත් මොකද වෙන්නේ? මමින්කාරය දන මිච්ඡාදිට්ඨිය තමයි අහංකාරය. මිච්ඡාදිට්ඨිය බිඳුනොත් දැන් එතකොට එක්කව කරන්න එකක් නැහැ. එහෙනම් අහංකාරය කියන එක නැති වෙනවා. එතකොට අහංකාරය ගියායින් පස්සේ මමංකාරය අහංකාරය එකට ඉන්නේ නැහැ. ඉන්න විදිහක් නැහැ නේ. ඒ මිච්ඡාදිට්ඨි කතාව නැත්තම් එයා තමයි ජොයින් කරලා තියෙන්නේ. එතකොට එහෙමනම් දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? මමින්කාරයේ විතරයි. ආන්න දැන් ඒ වෙලාවේදී Tamanට පේනවා මෙන්න මේ ඩයග්‍රෑම් එකත් එක්ක වෙන මොකක්වත් නෙමෙයි මෙයා විතරක් ඉතුරුනා කිව්වා නම් එහෙනම් අපිට පේනවා මේ බුදුහාමුදුරෝ මේ පෙන්වන්නේ මේ හතරවෙනි ස්ලයිඩ් එක මම මේ කතා කරන්නේ මේ චක්කුන් අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා. මොකද්ද මේ කිව්වේ කියන එක දැන් තේරෙනවා. මේ ඇහි ස්පර්ශයක් විතරයි, කනේ ස්පර්ශයක් මේකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට ඊ අර්ථය Tamanට වැටහෙනවා එන්නේ අවස්ථාව වෙනකොට. එතකොට මේ ස්පර්ශ කරාට ඇති වැඩක් නෑ. සංඥාවත් ජරා වෙලා, වේදනාවත් ජරා වෙලා, දිට්ඨියත් බිඳිලා. දිට්ඨිය බිඳිනවා නම් අත්තත් බිඳෙනවා. අර මමින්කා රත්ත කතාව ඒකත් බිඳිලා යනවා. එහෙමනම් ඉතුරු වෙලා තියෙන්නේ නිකන් මේ පුහු ඇහි ස්පර්ශය, කනේ සද්දය, ඒක විතරයි කියන එක පේනවා. අනත් සංඥාව අන්නේ විදිහට Tamanට ගැඹුරට වැටහෙනවා ඒකෙදි. නැත්තම් මිනිස්සුෙකුට තේරෙන්නේ නැහැ මේ චක්කුන් අනත්යි බුදුහාමුදුරුවෝ මේ ඇහැ අනත්තා රූපේ අනත්තා කියන එක. ඒක මොකක්දයි බුදුහාමුදුරුවෝ එහෙම කිව්වේ? මම ගැඹුරු අර්ථයකින් ඒක කියලා තියෙන්නේ. නිකම්ම නෙමෙයි. එතකොට ඒක තමයි මේ 6 වෙනි ස්ලයිඩ් එකේ තේරුම් ගන්න තියෙන්නේ. එහෙමනම් අපි යමු 7 වෙනි ස්ලයිඩ් එකට. මේ 7 වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ අපි මේ කලහ විවාද සූත්‍ර දෙකේ අපි තේරුම් ගත්ත අර නාමංච රූපංච පටිච්ච පස්සෝ ඉච්ඡා නිදානානි පරිග්ගහානි ඉච්ඡා සන්තයාන මමත්ති මන්ති රූපේ විභූතේන පුසන්ති පස්සාගෙන ගාතාව නේද? අපි ඔක ඉගෙන ගත්තානේ. එතකොට අපි දන්නවා ඉච්ඡා කියන්නේ තණ්හාව. පරිග්‍රහය නිසා මගේයි කියලා බැඳෙනවා. ඇස මගේ, කන මගේ, කකුල මගේ ආදී වශයෙන් බැඳීම කියන එක තියෙනවා. එතකොට පරිග්‍රහය නිසා තමයි මමත්ති මන්ති කියන එක ඇති වෙලා තියෙන්නේ. දැන් මේ තණ්හාවේ පරිග්‍රහය ඇති වුනහම අත්තා කියලා ගත්තා. ඉතින් ඒකේ ඇහැ මගේ, කන මගේ කියන එක ඇතිවීම කියන එක තියෙනවා. එතකොට තණ්හාව නිසා තමයි පරිග්‍රහය. පරිග්‍රහය නිසා පරිග්‍රහය ඇති වෙන්නේ තණ්හාව නිසා. එතකොට ඒ විදිහට අපි බලාගෙන ගියාම අපිට පේනවා මෙම දැන් අපිට මේ වේදනාව කියන එක ගත්තොත්ින් වේදනාව නිසායි අපි තණ්හාව ඇති වුණේ. දැන් අපි මේකේ අනිත් පැත්තට බලාගෙන ආවා. මේ මමත්ති මන්තිය කියන එක ඇති උනේ පරිග්‍රහය නිසා. පරිග්‍රහය ඇති වෙන්නේ තණ්හාව නිසා. තණ්හාව ඇති වෙන්නේ වේදනාව නිසා. අපි මුලට දක්වා ගමන් කළා මේ ක්‍රියාවලිය. එතකොට මේ වේදනාව තුල තියෙනවා රූපේ ජරාව. ඒ වගේම මේ ජරාව නිසා ඇති වුණු සංඥාවේ ජරාවක් තියෙනවා. පවතිනවා කියන දික්තිය බිඳීම කියන එකකුත් තියෙනවා. ඒවා ටික ඔක්කොම මේකේ ඇතුළත් වෙලා තියෙනවා. ඒක නිසා ඇති වුණු අවිශ්වාසය, ඩිස්ට්‍රස්ට් එක කියන එක තියෙනවා. දැන් එහෙමනම් මෙතන ඕගලන්ට පේනවා අපි ටිකකට කලිනුත් ඉගෙන ගත්තා මේ ඒරියා 6 එක. මේ ඒරියා 6 එකින්ද අපි මේ පැත්තට එනවා නේ, මතකද? එතකොට මේකේ සුබයි කියලා ගත්ත පර්මනන්ට්. ඉතින් මේකේ සංස්කාරයන් ඒ අවිද්‍යාශ්‍රේ ඉඳන් කාමාශ්‍රේට කියන එක ඇති වෙනවා. මෙතනින් ඉස්සරහට ගියාම නාම රූප කියන එක ඇති වෙනවා. එතකොට දැන් ඔය කෙනෙක් ලකුණු කරගන්නවා නම් ඔය මහානිදාන සූත්‍රේ නාමකායේ පටික සම්පස්සාගේ අන්න ඒක ලකුණු වෙන්නේ මෙන්න මෙතන. මේ රේඛාවේ තමයි නාමකායේ පටික සම්පස්සේ කියන එක ලකුණු වෙන්නේ. එතකොට ඇයි අපි මේ නාමකායි පටික සම්පස්සේ කියන්නේ? මොකද්ද පටිගේ? මේ නාමකාය තියෙන පටික සම්පස්සේ තමයි දිට්ඨීන් බෙදිලා. දැන් දිට්ඨිය විදුනට පස්සේ තියෙන නාමකාය පටික සම්පස්සය. අපි රූපය සුභ වශයෙන් කියනවා. නාමකාය පටි සම්පස්සෙන්. හැබැයි පටිකය කියලා කියන්නේ මෙතන වියුස් රූපයයි රූපේ නිසා මම් පවතිනවා කියලා අපි මේ දිට්ඨියෙන් තියෙනවා. නමුත් ඒව බිඳිලා කියන එක තියෙනවා. ඒ වගේම තමයි රූපකාය අධිවචනයේ ලකුණු වෙන්නේ මෙන්න මෙතන. ජාති ඉඳන් වේදනාව දක්වා තියෙන රේඛාව ඒක තමයි රූපකායේ අධිවචනය. ඉතින් එතනදි කියන්නේ අපි මේක සුඛයි කියලා. රූපයට දැන් මතකද අපි මේක දික් කළානේ. මේ දිට්ඨිය අනුසේපාර දික් කළා තමයි සුඛයි කියලා කිව්වේ නේ. ඉතින් ඒක නන්දියට එහෙම ගිහිල්ලා දැන් ඔන්න මෙතන තමයි ලකුණු වෙන්නේ රූපකායේ අධිවචනය කියන එක. එතකොට අපි මේ අවස්ථාව වෙනකොට අපිට පේනවා දැන් මේ ජරා වෙන රූපයක් අපි ඒ සුඛ වශයෙන් කියනවා. ඒ රූපේ මගේ කරගෙන අත්තා වෙලා ඊට පස්සේ අපේ ජාතිය කියන එක ඒකේ ඇති වෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි අපි මේ ජීවිතේ පැවැත්ම කියන එක. මේ පැත්තින්ද මේ පැත්තට ගමන් කරනවා. අන්තිමට නාම රූපයක් ඇති වෙනවා. ඉතින් මේ නාම රූපයන්ගෙත් තියෙන පටිගයක්. නාමකායේ පටිගය කියන්නේ අන්න ඒකයි. අර ඉතින් සාමාන්‍යයෙන් කෙනෙකුට හිතා ගන්න බෑනේ කොහොමද නාමකායක පටිගයක් තියෙන්නේ කියලා නේද? දිට්ඨිය විදිලා. ඒකයි මේ පෙන්වන්නේ. එතකොට එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 8 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේකට විසඳුමකුත් තියෙන්න බෑ නේද? ඉතින් මේ විසඳුම තමයි මේ පෙන්වන්නේ. අපි දන්නවා සම්මා දිට්ඨිය තියෙනවා නම් ඒ මිච්ඡා දිට්ඨිය කියන එක පහ වෙනවා කියන එකයි මේ පෙන්වන්නේ. ඒතර සම්මා දිට්ඨියෙන් සම්මා සතිය ඇති වෙනවා. අන්න සතිය ලකුණු කරලා අපි මතකද කාරණා තුන. 1 කබලින්කාර ආහාරය, 2 අතන අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන එක, ඊළඟට 3 ජාති ඉඳන් ජරාවට යනවා කියන එක. ඉතින් මේක හරියට තේරුම් ගත්ත එක්කෙන උපේක්ඛාවෙන් අප්‍රමාණයටම යනවා. එතකොට ඒ මොකද මේක ජරා වෙනවා නම් අපි කල්පනා කරනවා ව්‍යාධියයි මරණයයි ඇති වෙන්නේ. මරණය ඇති වුණා නම් නිත්‍යභාවයක් කොයින්ද? එතකොට නිත්‍යයි කියලා දෙයක් නැත්තම් මේ අත්තා ඉඳන් නිත්‍යට තියෙන මේ ජැක් එක තියෙනවානේ. ඒක කඩාගෙන වැටෙනවා. එතකොට එහෙනම් මං අත්තා කියලා මොකක්ද අල්ලගෙන ඉන්නේ? කබලින්කාර ආහාරය නේද? ජරා වෙන රූපේ ජරාව මලකඩ කාපු යකඩ එනේ වගේ එකක් තමයි මං අල්ලගෙන ඉන්නේ කියලා පේනවා. අන්න ඉතින්දි තමන්ට පේනවා ජාති ඉඳන් ජරා වෙනවා නම් රූපේ ජරාව නිකන් නෙමේ දැන් අපි කියන්නේ. නිකන් ජරාව විතරක් නෙමේ රූපේ ජරාව විතරක් නෙමේ. දැන් අපි කියනවා වේදනා ජරා, 5-3 සංඥා ජරා, 7-7 සංස්කාර ජරා. එතකොට මේ විදිහට ජරා ස්වභාවය ඇතිනම් සංස්කාරවලින් විඥානේ පැවතීමක් කියන එක නෑ. කිසිම ආකාරකින් මේක පවත්වන්න පුළුවන් කමක් නෑ. නිත්‍යභාවයක් නෑ. කොහොමද මං හදන්නේ භාණ්ඩයක්? මලකඩ කාපු යකඩ යන මලකඩ කාපු ලී ජරා වෙච්ච ගුල්ලු ගහපු ලී කෑලි ආදී වශයෙන්. ඒ වගේම ඉතින් වඩු වාසුන් නැහැගේ ශරීරයේ ඒවත් අසනීප අරෝමීව සහගතෝ මේක හදන්නේ යන්නේ නේ. වඩු වාසුන් නැත් සික් ලී කෑල්ලත් ජරා වෙලා හදන භාණ්ඩය ගැන ඉතින් හිතන්න පුළුවන් නේ. රෝගී එක්කන හදපු එක කඩාගෙන වැටෙනවා කියන එක මංගෙවි අර අම්ම කෙනෙක් අසනීප වෙලා උයන්ඩ ගියායින් පස්සේ ලුම් ටික බලන්නේ නැහැ නේද? ඒ වගේ තමයි මේකෙත් තියෙන. නිත්‍යභාවයක් නැහැ. එතකොට මලකඩ කාපු යකඩෙනි සිහි කරා නම් හරි. ඒ හදන ලද භාණ්ඩයේ මොන ආකාරයකට අපිට පිටින් පෙනුණත් අපිට පේනවා මේ පික්චර් ෆ්‍රේම් එක ඇතුලේ දිරලා මලකඩ කාපු එකම තමයි තියෙන ස්වභාවය. එතකොට අන්න එහෙමනම් අපිට පේනවා මේ අවස්ථාව වෙනකොට දැන් ওই නන්දියේ නේද අපි චේතනාවට එන්නේ. නන්දියක භාවිතා කළා ධම්මමච්චරි හරහා ඒ චේතනාවට එන්නේ. එතනින් චේතනාවෙන් අපි එනවා ඉදන් සච්චයට නේද? ඉදන් සච්චයෙන් අපි එනවා පරිදේවය. ඒකනේ අපි ටිකකට ඉස්සෙල්ලා බැලුවේ අර. එතකොට මේ පරිදේවයක ලයින් 5 කියන එක. එතකොට මේ විදිහට තීරුම් ගත්තා නම් සංස්කාරය නිසා විඥානය පැවතීම සිදු නොවේ කියලා. මොකද මට හම් වෙන්නේ මලකඩ කාපු යකඩ යන අරමියව. ඒව තමයි හම් වෙන්නේ මට භාණ්ඩයක් හදන්න. භාණ්ඩේ හදන බාසුන් නැහැත් ලෙඩ වෙලා ඉන්නේ. එතකොට එහෙමනම් Tamanට පේනවා මේක කරන්න බෑයි කියලා. අන්න ඉතින්ද උපේක්ඛා ඉන්ද්‍රිය කියන එක ඇති වෙනවා. උපේක්ඛා ඉන්ද්‍රිය ඇතිවීම කියන එක ඒ කියන්නේ ලයින් පහ කියන එක සිද්ධ වෙන්නේ නැහැ. මෙතනින් උපේක්ඛාව ඇති වුණා ලයින් පහ කියන එක නැති වෙලා යනවා. එතකොට ඊළඟට ආපහු තිනවා අපිට ලයින් 6 එක. මතකද? අර උද්දච්චේ ඉඳන් ඉන්නව මොහේ ඉඳන් ඉන්නව ලයින් 5 6 5 6 7 තියෙන එක තියෙනවානේ. ඒක ලයින් 6 එක ගත්තාම දැන් සංස්කාරවල නිත්‍යභාවයක් නැහැ. සංස්කාරවල නිත්‍යභාවයක් නැත්තම් මොකද වෙන්නේ? ප්‍රඥාව ඇතිවෙනවනේ. අයි සංස්කාරණ ඉඳන් අත්ත ඉඳන් නිත්‍යට යනවනේ. එතකොට නිත්‍යභාවයක් නැහැයි කියලා ගත්තනම් එනං අනිත්‍යයි. එනං ප්‍රඥාව ඉඳන් ශ්‍රද්ධාවට එහෙම ඒක යනවා කියන එක තියෙනවා. ශ්‍රද්ධාව ඇති වුණා නම් ශ්‍රද්ධාවමකින් උද්දච්චය කියන එක නැති වෙලා යනවා. එතකොට උද්දච්චය නැති වෙලා යනවනම් ලයින් 6 එක කියන එක ගැලවිලා යනවා. එතකොට තාමත් මේක අවසන් වෙන්නේ නැහැ. ඇයි තව ලයින් 7 එක තියෙනවා නේ? ඒ කියන්නේ තණ්හාව නිසා ඇති වෙන අර සුඛේ පරාමාස වෙලා මතකද? ඒක මේකේ ඩයග්‍රෑම් එකේ නෑ. දැන් ආ මෙතන තියෙනවා. දැන් අපි කිව්වා ලයින් 5 එක යනවා. ඊළඟට ලයින් 6 එකත් ගැලවිලා යනවා. මොකද සංස්කාරවල නිත්‍යභාවයක් නැහැ කියලා තේරෙනවා. ලයින් 5 එක යන්නේ හදන්න බෑයි කියලානේ. මලකඩ කාපු යකඩ යන අරවයි මෙවන් එකකින්වත් හදන්න බෑ. ඒකෙන් ඉඳලා ලයින් 5 එක ගියා. ලයින් 6 එකත් ගැලවිලා ගියා. නිත්‍යභාවයක් නැහැ. ඒක නිසා ප්‍රඥාව, ප්‍රඥාව නිසා ශ්‍රද්ධා, මිච්ඡාදිත්තික සංඥාව නිසා එන්නා වූ දේවල් නෙමෙයි උද්දච්ච මානාගේ උනේ මෙතනින් යන්නේ. එතකොට ඒක ගැලවිලා ගියා. දැන් ඉතුරු වෙලා තියෙනවා ලයින් 7 එක. මේක ඇතුළේ මේ සුඛේ පරාමාස වෙලා තණ්හාවෙන් එන්නා වූ එක නේද? එතකොට ඉතින් මම මෙතෙන්දී රහතන් වහන්සේගෙන් ඇහුවා කොහොමද මේක වෙන්නේ කියලා මේ අවස්ථාවේදී. ඉතින් ඒකේ පෙන්වන්නේ මොකද්ද? මේ 5 සහ 6 භාවිතා කළා පෙර කළා. පෙර මේව හැදුව කලින් හදපු ගේ පැවතුණා ආදී වශයෙන් එයාට හැඟීම් කියන එක එයාට තියෙනවා. එතකොට දැන් අපිට මේ අවස්ථාවයිත් පේනවා. නමුත් මේක නම් පවත්න්න පුළුවන් කමක් ඇත්තේ නෑ. මලකඩ ගහපු රූපේ අරගෙන විතරක් නෙමෙයි, ආස්වාද ඉන්ද්‍රිය නිසා අපි ඉහළ ධානයන්ට ගමන් කළා. ඒ ධානයකින්වත් ඉන්න බෑ. ඇයි පෙන්නුවනේ? අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසහරණං අයං අදෝසෝ. කිසිම ආකාරකින් මේ සමාහිත බවක් ඇත්තේ නෑ. එහෙනම් ධානයකින්වත් ඉන්න බෑ කියන එක තේනවා. එතකොට එහෙමනම් මේ අත්තා කියන එක අපේ ගැළවිලා යනවා, නැති වෙලා යනවා. ඉතින් උතනදී ආකින්ජන විමුක්ති හිතන් ඇති වෙනවා ඒ වෙලාවෙදී. එතකොට සති ඉන්ද්‍රිය මගින් මොකද්ද කරන්නේ? සති ඉන්ද්‍රිය මගින් මෙන්න මේ ඒ කියන එක හදන්නේ නැහැ. මෙයා දන්නවා මේක හදන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඇයි හම්බ වෙන්නේ මොනවද? මලකඩ කාපු යකඩ යන දිරපුලි. අපි පින්නවනේ රූප ජරා කියලා නේද? වේදනා ජරා, සංඥා ජරා. මං කොහොමද මේ ඔක්කොම ජරා ගොඩවල්ලා කරගෙන හොඳ එකක් හදන්නේ? හදන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් සතියේ තියෙනවා නම් මේක මේ විදිහට මේ සතිය ඇති වුණා නම් ඒ පොයින්ට් එක හදන්නේ නැහැ. එතකොට ඒ එතනින්ම ගැලවිලා යනවා. එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 9 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේකේ පෙන්වන්නේ මේ ප්‍රඥා ඉන්ද්‍රිය. ප්‍රඥා ඉන්ද්‍රිය නිසා මොකද්ද වෙන්නේ? ඒ ජරාවන රූපේ කියලා යා දන්නු. ඒක දැනගත්තයින් පස්සේ යා මාන වෙන්නේ නැහැ. ඒ වගේම සංඥාව ජරා. ඒ නිසා මාන වෙන්නේත් නැහැ. වේදනාවේ ජරා. ඒක නිසා මාන. ඇයි මානේ හැදුනේ කොහොමද? කරකෝ කරකෝ අගයක් දුන්නා. රූපයට අගයක් දුන්නා. කරකෝල වේදනාවට අගයක් දුන්නා. ඉතින් ජරාව නම් මං අගයක් දෙන්නේ නැහැනේ. එතකොට ඒ අගයන් කියනේ ඔක්කොම ඒක බැහැලා යනවා. එතකොට එයා එහෙමනම් මතකද අර බෙල් ෂේප් කර්ව් එකේ දැන් ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ බෙල් ෂේප් කර්ව් එකේ මේ B කියන එක බෙස්ට් එක. මේ බෙස්ට් එක ගේන්නේ අර කලින් කාපු එක හොදට තිබුණානි. මගේ මාන්නේ නිසා නේද ඒක කරන්නේ? දැන් මේ ටේස් බස්ට් එකේ යනවා නම් ගියා ගියාම තමයි ඒක ආපහු කවදාවත් ගන්න බෑනේ. ඉතින් එහෙනම් මම මොකටද කලින් කක් ගේන්නේ? එතකොට දැන් මම මාන වෙන්නේ නැහැ. මාන වෙන්නේ නැත්තම් මේ බෙස්ට් එක ගේන්නේ නැහැ මම. එතකොට එහෙමනම් අපිට පේනවා මේ B පොයින්ට් එක කී දෙක මේ කරන්නේ නැහැ. මේ නිසා ඉතින් දිට්ටි ආශ්‍රයත් ඊට පැමිණින්නා වූ ධර්මයොත් බහැලා යනවා කියන එක අපිට පේනවා. දැන් එතකොට මෙන්න මේ අවස්ථාව වෙනකොට ඕගලන්ට පේනවා මේ ට්‍රයැන්ගල් එක. ඒ කියන්නේ අපි අර පිරමීඩ් එක වාගේ අර ධාතුවකින් හැදිච්ච එකේ බේස් එක මේ ලකුණු කරලා තිනෝ අවිද්‍යාශ්‍රව, කාමාශ්‍රව, දිට්ඨියාශ්‍රව කියලා. මේක කරකෝල ඇඳලා තියෙන එක විතරයි තියෙන්නේ. එකම දේ නේද? එතකොට ඒකට අපි මේක දැන් මේක කැරකෙන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ කෝට්ට දාලා කරකවනවා කියන එක නේද? එතකොට මේක නවත්තන්න මොකද්ද අපි භාවිතා කරන්නේ? මෙන්න මේ සමා මේක සමාධියයි සතියයි ප්‍රඥාව. දැන් අපි කිව්වා සතියෙන් කපනවා. එන්න දෙන්නේ නැහැ. දැන් කෙනෙකුට හිතනවා මෙතන මේ සතිය මගේ මේ වම් පැත්තයි දකුණු පැත්තයි දෙපැත්තම කපන්න පුළුවන්. නෑ ඒක එහෙම නෙමෙයි. කපන්නේ මොකද්ද? මේ මේක ක්ලොක්වයිස් ගත්තොත් මේ සතිය දක්වා එන්නා වූ ධර්මයේ කපන්නේ. එතකොට මෙතන මේ පැත්තෙන් දින මේ කාමාශ්‍රව පැත්තෙන් කතාව තමයි එයා කපාගෙන යන්නේ. එයා හදන්න යන්නේ නැහැ. ඒකනේ අර ඒ පොයින්ට් එක හදන්න යන්නේ නැහැ. මේක ජරාව නම් එයා හදන්න යන්නේ නැහැ. එතකොට මෙතන තියෙන මේ ප්‍රඥාව. එහෙනම් ක්ලොක් වයිස් ගත්තොත් ප්‍රඥාව දක්වා ඉන්නා වූ එක. එහෙමනම් එයා කපන්නේ මේ දික්ටි ආශ්‍රව අර මානෙ කියන එක එහෙම බහැලා ගියා. ඒක නිසා මේ දික්ටි ආශ්‍රව දක්වා පැමිණින්නා වූ යම් කිසි ධර්මයක් තියෙනවද? ඒවා ගලවල දානවා කියන එක තියෙනවා. බහැලා යනවා. දැන් ඊට පස්සේ දැන් මාන වෙන්නේ නැත්තම් මෙතන පෙන්නනවා මේ පුන පුනා මිය යන විඥානීය සෑදී හැකිද? මේ නොහැකිය. රහතන් වහන්සේ ඒ වාක්‍ය දුන්නා. ලියාගෙන නැතනම් කෙනෙකුට ලියා ගන්නත් පුළුවන්. ඒ මාන නොවන්නේ පුන පුනා මිය යන විඥානීය සෑදී හැකිද? මේ නොහැකිය. මෙසේ සති ඉන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතුද? ඒ සපයා දෙයි කියලා. මේ නිසා දික්ටි ආශ්‍රව නොවේ. කුමක් නිසාද? චේතනා ගලවා දමා ඇත. ඔය චේතනාව ගලවලා දානවා කියන එක හරි වැදගත් දෙයක්. චේතනාව ගලවලා දැම්මෙන් පස්සේ මේකේ වැඩේ කෙරෙන්නේ නැහැ. එතකොට ඒක අර ගැඹුරු අර්ථයෙන් තමයි රහතන් වහන්සේ පෙන්වන්නේ. තියෙන්නේ අපි අර උදේ භාවනාවල එහෙම පෙන්වලා තියෙනවා. එතකොට අපි කිව්වේ ප්‍රඥා ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය කොහොමද උදව් උපකාර කරන්නේ කියලා ප්‍රඥා ඉන්ද්‍රිය කියන එකට. එතකොට සමාධි ඉන්ද්‍රිය පෙන්නනවා ඒ සංස්කාර නිසා මානපාරේ පැමිණීම කියන එක වළක්වනවා. අපි දන්නවා නේද මානපාර කියන එක? මේ පාර නේද? මේකනේ මානපාර. ඉදන් සච්චේ ඉඳන් බයාගති දක්වා ගමන් කරන්නා වූ පාර මේ සංස්කාර නිසා මානපාරේ ගමන් කරන එක. එතකොට ඒ වගේ සංස්කාරයන් එක්ක මේ ඉන්න පුළුවන් කියලා කියන්නේ නැහැ. එතකොට ඒක නිසා අවිද්‍යා ආශ්‍රයයන් කියන ඒවා අපිට නැති වෙනවා. එතකොට මානිය අඩු නිසා සමාධිය කියන එක තියෙනවා. ඒකනේ මං කිව්වේ අර මානිය අඩු එක්කන තමයි නිවසඤ්ඤා නාසඤ්ඤායතන ඒ වගේ දේවල් ධානයට යන්නේ. එතකොට ප්‍රාණඝාතයන් කියන ඒවායින් එයා වැළකෙනවා. සමාධි සහගත වූ චිත්ත සංස්කාර බව හොඳයි කියලා එයා පවසන්නේ නැහැ. පිළිගන්නේ නැහැ කියන එක තියෙනවා. එතකොට මෙතන මේ පෙරගත්තා වූ දේ නිසා සිදුවන ක්‍රියාවලිය නවතා දමනවා. එහෙමනම් අපිට පේනවා මේ බයාගතියේ ඉඳන් අර 145 පාර වේදනාව දක්වා යන්නා වූ පාර ඒක සිද්ධ වෙන්නේ නැහැ කියලා. එතකොට එහෙමනම් අපිට පේනවා අර ඩයග්‍රෑම් එකේ ඔක්කොම පාරවල් ටික අපි කපා ගත්තා නේ. පහෙන් එන එක ගියා. හයෙන් එන එකත් ගලවලා දැම්මා. අර සංස්කාර වලින් මේක කරන්න බෑයි කියන එක තේරුම් ගත්තාම මට බඩුවා භාණ්ඩයක් හදන්න බෑ මේ ජරාවයි කියලා. ඒකත් එක්ක මේ කැලි ටික ගලවලා ගියා. ඒ ගලවලා ගියාට පස්සේ දැන් එහෙමනම් අපිට පේනවා මේ බයාගති ඉඳන් එන්නා වූ එක මම මෙතෙන්ට එන්නේ නැත්තම් බයාගති ඉඳන් වේදනාව දක්වා එන්නව එකත් ගැලවිලා ගින් තියෙනවා. එතකොට ඒක නවත්තනවා. එහෙනම් පාරවල් ටික ඔක්කොම නවත්තලා දානවා. සති ඉන්ද්‍රිය මොකද්ද කරන්නේ? සද්දා සහ විරිය ඉන්ද්‍රිය මගින් යම් කිසි ධර්මයක් නැවතුවද ඒ නවතන ලද ධර්මය වේදෙම නැවතීම පවත්තනවා. සතිය විසින් පවත්තනවා. දැන් මේ සමාධි ඉන්ද්‍රිය මගින් මේ කැලල කපා ගත්තා. නේද? සති ඉන්ද්‍රිය මගින් කාමාශ්‍රෝ පැත්තෙන් එන්නව උදේ නැවතුවා. ප්‍රඥා ඉන්ද්‍රියෙන් ගත්තාම මේ දිට්ඨි ආශ්‍රව පැත්ත කැපත්තෝ. ඒ විදිහට මේක කපාගෙන ගිහින් තියෙන්නේ. දැන් එහෙනම් මේක හරියට කරකෝණේක ලොක් කරගත්තා වාගේ. කරකවන්න දෙන්නේ නැහැ මේ තුන් දෙනත් එක්ක එක්කව වෙලා. ඒතොර සති ඉන්ද්‍රිය අර සද්දාස විරීන්දෙම්මගේ නවත්තන ධර්මය ඒක නැවතීම පවත්වනවා. සද්දා ඉන්ද්‍රිය වලන්න තථාගතයන් වහන්සේ කිව්වා මුසාවාද එපා. ඉහෙළම වෙච්ච සමාධීන්ටවත් ඇලෙන්න එපා කියන එක බුදුහාමුදුරුවෝ කිව්වා. විරිය ඉන්ද්‍රිය මගින් රූප ස්පර්ශය කියන එක නවත්තනවා. දන්නවනේ රූපේ විභූතේන පුසන්ති පස්සා. රූපේ විභූතිය තියෙනවා නම් රූපේ ඉක්මවනවා නම් ස්පර්ශයක්වත් වෙන්නේ නැහැ කියලා අපි ඉගෙන ගත්තානේ නේද? එතකොට මට තේරුණා මේ වෙලාවේදී මේ විදිහට සතිමත් වූයේ සියල්ල සම්පූර්ණයෙන් සර්ව ප්‍රකාරයෙන් දැන සමාධි සහගතව තමන් ඉන්නවා කියලා. මේ සමාධිය සම්මා සමාධියයි කියලා මට ඒ වෙලාවේ වැටහුණා. ඒක තමයි සම්මා සමාධිය කියන්නේ. ඉතින් මේකේ හරි ගැඹුරුයි. මේක තව බලන්න බලන්න තමන්ට පේනවා මේ ධර්මයේ මේකේ මේ එක වෙලාවකට මේ සමාධියට ඒ සම්මා දිට්ඨිය එකතු වෙනවා. මේක වටේ කැරකීම අනුවයි මේක සිද්ධ වෙන්නේ. තව පාරක් මේක කැරකෙනකොට ඒ සම්මා ප්‍රඥාවන් එකතු වෙනවා. තව ටිකක් කැරකෙනකොට සම්මා ඥානියන් එකතු වෙනවා. එතකොට ඒ විදිහට සමාධිය පෝෂිත වෙනවා මේ විදිහට. අන්න ඒ විදිහට තමයි මෙතන සම්මා සමාධිය කියන එක ඒක ඇති වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී නිරෝධයට යනවා කෙනෙක් මේ විදිහට මේ බැලුවයන් පස්සේ. එතකොට දැන් මේකේ මේ තුන්වෙනි භාවනාවට මේ සබ්බාශ්‍රවකේ තුන්වෙනි භාවනාවට ওই ස්ලයිඩ් එක 8යි 9යි කියන එක ඒක අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට භාවනාවන් තුන ගත්තොතින් පළවෙනි භාවනාව අපි සබ්බාශ්‍රව ඩයග්‍රෑම් දෙකේදී කළා නේද? මතකද ඒක? ඒකෙදී අපි කතා කළා මේ සබ්බාශ්‍රව දෙකේදී මේක ලියලා තියෙනවානේ මේ භාවනාව. මේකනේ අපි කතා කරන්නේ. අර රූපය මගේ නොවෙන්න විරියක්. සංඥාව මගේ නොවෙන්න. සංස්කාර මගේ නොවෙන්න. එතකොට මේක අපි කල්පනා කරන්නේ මේ ජරා වෙන රූපේ මොකටද මම ගන්නෙ? අසුචි ගොඩක් මලකඩ ගාපු යකඩණියක් වාගේ එක. ගන්නෙ මොකද මෙතන මේ අත්තා කියලා සුඛේ පරාමාස වෙලා එයා කියනවා මට ගන්න කියලා. මලකඩ ගාපු යකඩණිය. නේද? ඒකට අගයක් පවරලා කියනවා ඒක හොඳයි කියලා. ඇයි මම මේ මෙතෙන්දි පේනෝ මේ වේදනාව ජරා වෙලා. ඒක තමයි පරාමාසගත වෙන්නේ. ඇයි මම මේ වේදනාව ජරා වේදනාවක් ගන්නෙ? ඒකයි අපිට පේනවා මේ සංස්කාරයන් අත්තා වීම නිසා තමයි මේක සිද්ධ වෙන්නේ කියලා. මේ ධාරාව ගල්ලා ඒ සංස්කාරයන් අත්තා කියන ගත්තයින් පස්සේ තමයි ඒ වීම නිසා තමයි අර ඒරියා 4 එකේදී මේ අත්තා කියන එක ගන්න. එතකොට එහෙමනම් විරියවල තුනක් භාවිතා කළා රූපය මගේ නොවෙන්න, මේ ජරා වේදනාවන් මගේ නොවෙන්න, සංස්කාරයන් මගේ නොවෙන්න. සංස්කාර කැල්ල අයින් කරන්නේ නැතුව වේදනාවේ කතාව අයින් කරන්න බෑ. ඒක නිසා එන අත්තා වේදනාව නිසා ඇති වෙන අත්තා අයින් කරන්නේ නැතුව රූපේ අයින් කරන්න බෑ. ඒ බලන්න බුදුහාමුදුරුවෝ උතන ඉන්නේ පටන් ගත්තේ නේද? පාණාති පාතා වේරමණීසිකාවදන් සමාධිය. අර මෙත්ත සූත්‍රයේත් කලේ ඒකනේ. උජ්ජු සුජු කියලා. පාණාති පාතේ වතාරින් නැතුව මේක කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඉතින් හරි ලස්සනට ඒක ගිහිල්ලා තියෙනවා. එතකොට මේකේ අපි පළවෙනි මේන් භාවනාව හැටියට කියන්නේ මේ ලකුණු කරලා තියෙන එක තමයි. ඊළඟට දෙවෙනි එකට ඒ සබ්බාශෝ ඩයග්‍රෑම්ස් මේ 3 එකේ මේ ස්ලයිඩ්ස් 2යි 3යි 4යි කියන එක අපි භාවිතා කරනවා. 2යි 3යි 4 දක්වා මමංකාරය කියන එක ඇති වෙනවානේ. අන්න ඒක තමයි අපි ඒ භාවනාවට ගන්නෙ මමංකාරය හැදෙනවා කියන එක. තුන්වෙනි භාවනාවට තමයි ওই අන්තිමට අපි සාකච්ඡා කළේ ඒ ස්ලයිඩ් එක 8යි 9යි කියන දෙක අපි භාවිතා කරනවා මේක නතර කර ගන්නා වූ ක්‍රමයේ. ඉතින් මේක කල්පනා කරනකොට මෙතන හුඟක්ම අර පාරිශුද්ධ ප්‍රධානියන්ගෙත් එක කල්පනා කරන්න ඕන. ඒ පාරිශුද්ධ ප්‍රධානියන්ගෙම තමයි මෙතන මේ කතා කරන්නේ. පේනවද මේ සමාධිය කියන මේක මම කැරකි කැරකි යන්නා වූ එකක්. මේ සමාධිය කියන එකෙන් අපිට පේනවා අර අපේ එනවනේ මානපාරේ එන්නා වූ කතාව නේද? සංස්කාරයන් කිනේ වරගෙන එයා නවත්තනවා මේක. එතකොට මේ විදිහට ඕගොල්ලන්ට කල්පනා කරන්න පුළුවන් අර ඩයමන්ඩ් එකේ පාරවල් තුන කපාගෙන යන හැටි. එතකොට මේක මේ භාවනාවන් කරන්න පෙර මේව තමයි ප්‍රධාන භාවනාව. ඒ කරන්න පෙර අර කෙනෙක් වටහා ගත යුතු ධර්මයක් තමයි අර මේ සබ්බාසෝ දෙකේ මෙන්න මේ ධර්මයේ පොඩ්ඩක් බලන්න ඕන. නැත්තම් මේක ලිස්සලා යනවා. මොකද්ද මේකේ බැලිය යුතු ධර්මය? මෙන්න මේ මරණය කියන එක. මේ විඥානී මරණය අපි නිට්ටයයි කියලා ගත්තා. අපි අපිට වැරදිච්ච හැටි එකේ පෙන්නන. කොහොමද ඒක අපි තේරුම් ගත්තේ? අර අපිට පේනවා මේ වේදනාව ජරාවටපත් වෙලා තියෙනවා. වේදනාව ජරාවටපත් වෙලා තිනවා කියවම ස්ටයා කේස් එක කැඩලා වගේ මොකක් හරි දුනාම අපි හිතනවා හොඳ එකක් හදනවා කියලා. එහෙමනම් මේක පලාස කළා අපි ගත්තා වෙන රූපයක්. අන්න ජාතිය. එතකොට දැන් පේනවා මේ ಜಾති ඇති වෙන්න නම් මම ඊට ඉස්සෙල්ලා මැරලා තියෙන්න ඕන. එතකොට අර බෙල් ෂේප් කර්ව් එකත් එක්ක බලන්න. බෙල් ෂේප් කර්ව් එකේ ABC කියලා ගත්තාම අපිට පේනවා මේ තුන්වෙනි රවුමට ඇවිල්ලා තියෙන්නේ. හතරේ හතරේදී අපි ಜಾති ඇති කරගත්තා නම් එහෙනම් ඒක ඉස්සෙල්ලා මැරලා තියෙන්නේ. ඒවනම් හතරේ දෙක තමයි මරණේ. ඒ ක්‍රමයට විතරයි ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ විදිහට බැලුවාම අපිට පේනවා ඒ අපි හැමනම් විඥාන ධාරාවේ මරණය මේ අපි අරන් තිනව නිට්ටයයි කියලා. දෙක කියන්නේ නිට්ටයනේ. හතරේ රවුම දෙක අර අදත්තාදානියන් දෙක තියෙන්නේ නිට්ටයයි කියලා. අන්නේ කාරණාව වටහා ගැනීම වැදගත්. ඒ වගේ මේ සංඥාවේ ජරා වටහා ගැනීමත් ඒකත් වැදගත් වෙනවා. සංඥාවයි සංඥාව නිසා මම බඳිනවා කියන ඉතින් ඒක අර වතුරු පාරක් වැටිලා අනිත් පැත්තට රිවර්ස් වෙලා එන එක ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙතන මේ හතරේ හත වෙලා තියෙනවා. හතරේ හත වෙනාලා නම් තියෙන්නේ ඉතින් ඒ Tamanට තේරෙනවා මට අප්‍රිය දේවල් සම්ප්‍රයෝග වෙලා තියෙනවා. ප්‍රිය දේවල් වලින් විප්‍රයෝග වෙලා තියෙනවා. එහෙනම් මම ගත්තා වූ යම්කිසි දෙයක් වෙනස් වෙලා තියෙන්න ඕනේ කියන එක. මේ භාවනාව කරලා තමයි කෙටියෙන් හරි බලලා තමයි අර අනිත් භාවනාවලට යන්නේ. ඉතින් මේකේ ප්‍රධාන භාවනාව ලීලා තියෙනවා අඩු ගානේ ඒක කරන්න පුළුවන්. එතකොට එහෙමනම් අපි ආපහු සූත්‍ර දේශනාවට යමු. ඒ සූත්‍ර දේශනාවේ ඊතුරු කාරණාවල පෙන්නනවා මහණෙනි ඒ සංවරයෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රයෝ කවර දෙයක්. මහන්නේ මේ සස්නේ මහානතමේ නෝනින් සලකා චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංවෘතව වෙසේද මහණින් චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංවෘත නොවි වසන්නාහුට පීඩාකාර වූ යම් පරිදාහ කෙනෙක් උපදී නම් චක්කු ඉන්ද්‍රිය සංවර සංවෘතව වසනහුට ඒ පීඩාකාරී පරිදාහයෝ නොවි කියලා. මේ විදිහට මේ නුවණින් සලකලා ඒ සෝත ඉන්ද්‍රිය ජීවා ඉන්ද්‍රිය කා ඉන්ද්‍රිය ඔය විදිහට මනී ඉන්ද්‍රිය සංවර කරගන්නවා කියලා පෙන්නනවා. එහෙම නැත්නම් ආශ්‍රයෝ ඇති වෙනවා කියලා. එතකොට ඉතින් දැන් අපි කියවන්නේ ඉතින් අර පළවෙනි විරිය අපි භාවිතා කරන්නේ රූපය ස්පර්ශ නොවෙන්න කියලා. සබ්බාශ්‍රෝයකේ අපි පෙන්වන්නේ. එතකොට ඒකමගින් උදව්පකාර වෙනවා. ඒ වගේම ඕක ඉතින් සංවර සූත්‍ය ආයතන භාවනාව එකෙත් අපි කරලා තියෙනවා. ඊළඟට පෙන්නනවා මහණෙනි ප්‍රත්‍යාවේක්ෂයෙන් පහකල යුතු ආශ්‍රයෝ කවරද කියලා. මහන්නේ මේ ශාස්ත්‍රයේ මහානතමේ නෝනින් සලකලා හුදෙක් සීත නැති කිරීම පිණිස උෂ්ණ නැති කිරීම පිණිස මැසි වඳුරු සුලං අවසපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස ලැජ්ජා ස්ථාන වසා ගැනීම පිණිස පමණක් සිවුරු පරිභෝග කරනවා. නෝනින් සලකලා පිණ්ඩපාතයේ වළඳනවා කියනවා. ඉතින් මේකේ පෙන්නනවා මේ පැරණි වේදනාවන් නැති කරනු අලුත් වේදනාවන් නූපදනවා කියලා. ඒකේ මගේ ජීවිතයේ පැවැත්ම සිද්ධ වෙනවා කියලා. ඇති මේකේ බලාගෙන ගියාම පෙන්නේ මේ ආශ්‍රය මේ ප්‍රත්‍යාවචයෙන් පහකල යුතුයි කියලා. මේ අත් සංඥාව නොවීමට තමයි අපි මේකේ උත්සාහ කරන්නේ. අර වේදනාවෙන් මේ අපි දන්නවා පරාමාස වෙලා අත්තා කියන එක වෙනවා. ඒව අත්තා කරගන්නේ නැති වෙන්න තමයි මෙතන භාවිතා කරා. ඊළඟට පෙන්නනවා ඊළඟ කාරණේදී මහණෙනි අදිවාසණයෙන් පහ යුතු ආශ්‍රය කවරද කියලා. මහණෙනි මේ සස්නේ මහානතමේ නෝනින් සලකලා සීත එක උණුසුම බඩගින්න පිපාසය ආදී දේවල් ඉවසනවා කියලා. ඒ වගේම මේ නපුරු වචනත් ඉවසන. නපුරු වචන ඉවසන්නේ නැත්තම් මොකද වෙන්නේ? දැන් පෙලක් මනුස්සයෝ තමන්ගේ ඇතුලේ මොකක්වත් නපුරු වචනයක් කිය කියා ඉන්නේ නැහැ. දැන් පේනවා මේ තව මනුස්සයෙකුට තව එක්කෙනෙක් බනින. මේක අහගෙන ඉඳලා පැත්ත ගන්නව නේද? අර මනුස්සයාගේ අර කරව කරන වැඩේ වැරදිනේ. නේද? ඒ කියන්නේ ඇයි? එතකොට දැන් අපි මනසෙන් බනිනවා අර මනුස්සයාට. අපේ ඇඟලක මේ ගතියේ බනින ගතියේ තියෙන නිසා තමයි අරකට අපි පැටලෙන්නේ. අන්න ඒක තමයි ඒ වගේ දේවල් නොවෙන්න ඒ තමන්ගේ ඉවසීම කියන එක තියෙන්න ඕනේ කියනවා. වේදනාවට ප්‍රතිචාර නොදක්වන්න ඕනේ. ඊළඟට ආපහු පෙන්නනවා මහන්නේ දුරු කිරීමෙන් පැහැිය යුතු ආශ්‍රය කවරද? මහන්නේ මේ ශාස්ත්‍රයේ මහානතමේ නෝනින් සලකලා නපුරු ඇතු දුරු කරනවා. අස්සයන්ව දුරු කරනවා කියලා. ඒ වගේම මේ පවිතු මිත්‍රයන් ඒ සේවනීය කියන එක දුරු කරනවා. මොකද පවිතු මිත්‍රයන් ඇසුරු කරනවා නම් මේ රහතන් වහන්සේලා ශ්‍රබ්බම්මචාරියෝ ඒගොල්ලෝ මේ පුද්ගලයන් ගොලාමක තැන්වල තියෙනවා. ඇයි ඉතින් මේ පුද්ගලයා මේ නරක පවිතු මිතුරන් ඇසුරු කරන්නේ මෙයා ළඟත් ඒ ගතිගුණේ තියෙන නිසා නේද? ඒක නිසායි අරගොල්ලොත් එක්ක ඉන්නේ කියන එක තියෙනවා. ඉතින් ඊතර මෙතන මේ පෙන්වන්නේ මොකද්ද? මේ පරිවජ්ජනා පහතබ්බා අවොයිඩන්ස් කියන එකයි මේ පෙන්වන්නේ. ඒ සම්මා ආජීවය නිසා මානෙ අඩුයි කියන එක පේනවා. එහෙමනම් අර ඉහළ සංස්කාර කොටුව නිසා ඇති වෙන බලපෑම නැති කරන්න අර උද්දච්ච කියලා අපි ලකුණු කරේ නේද? ප්‍රී උද්දච්ච කියලා. අන්න එතනින් අගයක් නොදෙන්න තමයි මේ කරන්නේ. එහෙම නැත්නම් ඒ බෙල් ෂේප් කර්ව් එක නම් B කියන පොයින්ට් එක ඒක නැති වෙලා යන්න. එතකොට ඒ මොහොත තවිද්‍යාශ්‍රයට එහෙම පහරවදිනවා. ඊළඟට පෙන්නනවා මහණෙනි විනෝදණයෙන් පහකළ යුතු ආශ්‍රයෝ තියෙනවා. විනෝදණී කියන්නේ එලිමිනේෂන් කියන එක. මහණෙනි මේ ලෝකේ මහානතමේ නෝනින් සලකලා උපං කාමිතක්කේ සිත් තබා නොගනි. බැහැර කරනවා. ඒ වගේම විනාශ කරනවා. නැත නූපදීවට පමුණනවා. ඒ වගේම ව්‍යාපාද විතක්කේ, විහිංසා විතක්කේ. ඒව බැහැර කරනවා, විනාශ කරනවා කියලා මේක පෙන්නනවා. මොක මහණෙනි යම්සේකින් එමුතු දේ දුරු නොකරන්නා වූ ඔහුට වෙහසහ දැවිලි සහිත ආශ්‍රය උපදීද? මෙසේ එමුදු දේ දුරු කරන්නාහුට වෙහසසා ඒ දැවිලි සහිත ආශ්‍රය නොවෙත්. මහන්නේ මේ ආශ්‍රය විනෝදණයෙන් පැහැයුත්තේයි කියනවා. එතකොට දැන් අපිට මෙතන පේනවා මෙතන හරි අර්ථයක් තියෙනවා. අර ඒරියා 1 වලින් ඒරියා 4. ඒරියා 4 වල කාමච්ඡන්දේ, මේ ඒරියා 1 වලින් අපිට කාමච්ඡන්දේ. ඒරියා 4 වෙනකොට ව්‍යාපාදේ. අර සුඛීන පරාමාස වෙන්නේ නේද? ඉතින් මේ ජරාවට පච්චිත්ත වේජනාවක් තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒක නිසානේ අපිට ව්‍යාපාදය. ඊළඟට ඒරියා 1 වලින් ඒරියා 6. එතකොට ඒරියා 6 වල තියෙන සංස්කාර නිසා ඒ අත්තා වෙනවා. එතකොට ඒක නොවෙන්න තමයි මේ විහිංසා විතක්කයන් හැම අපි පහ කරන්නේ. ඉතින් හරි අර්ථයෙන් බුදුහාමුදුරු පෙන්ලා දෙන්නේ. ඊළඟට ආපහු පෙන්න මේ භාවනාවෙන් පැහැයුතු ආශ්‍රයෝ තියෙනවා කියන. මේ සස්නී මහානතමේ නෝනින් සලකලා විවේකී ඇසුරු කර විසාර විරාගී ඇසුරු කර නිරෝධී ඇසුරු කළ නිවනට නැඹුරු කර සති සම්පොජ්ජංගේ වඩනු. ඒ විදිහට ධම්ම විචී සම්පොජ්ජංගේ, විරිය සම්පොජ්ජංගේ, ප්‍රීති සම්පොජ්ජංගේ, පස්සද්ධි සම්පොජ්ජංගේ, ඔය විදිහට ඒ සමාධි සම්පොජ්ජංගේ දක්වා මේ විදිහට වඩනු. එතකොට මේ විදිහට ඇති කළාට පසු උපේක්ඛා සම්පොජ්ජංගේ වඩනවා. එහෙම කලයින් පස්සේ ඒ යම් හේකේ බොජ්ජංග නොවලන්නාහට වේසහ දැවිලි සහිත ආශ්‍රය උපදීත. මාන්නේ මෙසේ බොජ්ජංග වඩන්නාහුට ඔහුට වේසහ දැවිලි සහිත ආශ්‍රය නොවේත. මාන්නේ මේ ආශ්‍රය භාවනාවේ පැසී යුත්තේයි කියලා කියනවා. ඒ කියන්නේ අර උපේක්ඛාවටම යනවනේ. ඒ බොජ්ජංගේ වඩලා එතකොට උපේක්ඛාවට ආවට පස්සේ අපිට පේනවා අර ලයින් 5, ලයින් 6, ලයින් 7 ඒවයින් කරන්නා වූ ක්‍රියාවලිය. ඒ කියන්නේ සංස්කාර නිසා මේව පවත්තන්න බැහැයි කියලා තමන්ට තේරුණා නම් අන්න ඒ කෙරෝලෙන්ම ගැලවිලා යනවා නේද? ඉතින් අර වඩු බාසුන්නාගේ කතාවත් එක්කත් අපි 요거 මෙහෙම කරලා තිනවා. සංස්කාර නිසා වන අත්ත් සංඥාව කියන එක නැති වෙනවා. උපේක්ඛා වුණා සංස්කාරයන් අල්ල ගන්න. ඒක නිසා අත්ත් නැති වෙනවා. ගිහිලා ඉතින් අනාශ්‍රෝ චිත්තය දක්වා තමන්ට ඉන්න පුළුවන්කම තියෙනවා. මහණෙනි යම කලක භික්ෂුන්ගේ යම් ආශ්‍රව කෙනෙකු සෝවාන් මගින් පැහියුත්තාද ඒ ආශ්‍රව සෝවාන් මගින් පැහුණා වෙත. යම් ආශ්‍රය කෙනෙකු සංවරයෙන් පැහැයුත්තාද ඔහු සංවරයෙන් පැහුණා වේද. යම් ආශ්‍රය කෙනෙකු ප්‍රත්‍යාවේක්ෂයෙන් පැහැයුත්තාද ප්‍රත්‍යාවේක්ෂයෙන් පැහුණා වේද. යම් ආශ්‍රය කෙනෙකු සිත තබා නොගැනීමෙන් පැහැයුත්තාද ඔහු සිත තබා නොගැනීමෙන් පැහුණා වේද. යම් ආශ්‍රය කෙනෙකු දුරුකිරීමෙන් පැහැයුත්තාද ඒ ආශ්‍රය දුරුකිරීමෙන් පැහුණා වේද. යම් ආශ්‍රය කෙනෙකු විනෝදණයෙන් පැහැයුත්තාද ඒ ආශ්‍රය විනෝදණයෙන් පැහුණා වේද. යම් ආශ්‍රය කෙනෙකු භාවනාවෙන් පැහැයුත්තාද ඒ ආශ්‍රය භාවනාවෙන් පැහුණා වේද. මහණෙනි මේ මහණතෙමි සියලු ආශ්‍රයන්ගේ සංගත වෙසේයයිද තෘෂ්ණාව සංසිඳියයිද සංයෝජන උපට ආලේ මාන ප්‍රහාණී දුක්ඛලකර ක්‍රේයයිද කියනු ලැබේ. ඉති යෝකේ පේනවා අපිට අර වඩු ආසුන් නැහැගේ කතාවත් එක්ක මතකද? අර සංස්කාර වලට අගේ දෙන්නේ නැතුණාම සංඥාවට අගේ දෙන්නේ නැහැ. සංඥාවට අගේ දෙන්නේ නැත්නම් සංඥාවෙන් වේදනාවට අගේ දීලා නිතන්නව වෙන්නේ. එතකොට ඒක ගලවලා යනවා. එතකොට තණ්හාව නැතිලා ගියා නම් කර්මයක් ෂය වෙනවා. අශේ සූත්‍රයේ හැටියට මේ කාරණේ සිද්ධ වෙනවා කියන එක පෙන්වනවා. ඉතින් භාගතුන් වහන්සේ මේක වදාළ සතුටුසෙත් ඇති භාගතුන් වහන්සේගේ දේශනාව ඒ භික්ෂු සතුටින් පිළිගත්තා කියලා මේකේ තියෙනවා. ඉතින් අපි මේක පෙන්වනවා දැන් භාවනාව කරන විදිහත් පෙන්වලා දුන්නා. එතකොට ඒක තමයි කරන්න තියෙන භාවනාව. එතකොට අපි එහෙනම් මිනිත්තු 5ක් 10ක් අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.